නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝස විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති ඉති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ආරෂ්ඨාංක මාර්ගය ගැන ප්‍රකාශ කරන විස්තර කරන බ්‍රාහ්මණ සූත්‍රය තමයි සරහින් තියාගෙන ධර්මදේශනා මාලාවක් වශයෙන් කරගෙන යන්නේ. බ්‍රාහ්මණ සූත්‍රය හම්බ වෙනවා සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ. එතකොට මේ සංසිද්ධිය එක අතකින් බොහොම චමත්කාර ධනක සංසිද්ධියක් කියලා කියන්න පුළුවන්. එක්තරා අවස්ථාවකදී බ්‍රාහ්මණ පඬිවරයෙක්, එහෙම නැත්නම් ප්‍රධාන බ්‍රාහ්මණයෙක් යනවා සාවස්ති නුවර මේ නගරය හරහා. ඉතින් එතුමාගේ විශේෂත්වය තමයි ජානුසෝණී කියන බ්‍රාහ්මණයා තමයි මේ පැදකුණු කරන්නේ. ඉතින් එතුමාගේ තියෙන විශේෂත්වය තමයි එයා ගමන් කරන මුළු රථයම සුදු පාටයි. යොදලා තියෙන අශ්වයොත් සුදු පාටයි, කරත්තේ වහලක් සුදු පාටයි, කරත්තේ ආවරණය කරලා තියෙන ඒ ආවරණය ඒවත් සුදු පාටයි, රෝදත් සුදු පාටයි. ඒ ජානුසෝනි බ්‍රාහ්මණයා ගමන් මේ ඇඳගෙන ඉන්න ඇඳුනුත් සුදු පාටයි. ඒ රථය හසුරුවන රථාචාර්යයා සුදු පාට ඇඳුම් වලින් තමයි සැරසෙලා ඉන්නේ. ඒ තියා අශ්වයින්ව හසුරුවන්න පාවිච්චි කරන ඒ කෙවිට පවා සුදු පාටයි. ඉතින් මේ අය පළඳගෙන ඉන්න මේ පාවහන් පවා සුදු පාටයි. ඉතින් මේ විදිහට මහා චමත්කාර ජනක සුදු පාටින්ම සියල්ල සංග්‍රහ වෙච්ච මෙන්න මේ රථය මූලික කරගෙන එදා ඒ මේ සංසිද්ධිය දැකපු මිනිස්සු බොහොම මවිතයට පත් වුණා. ඒ අය බොහොම ප්‍රසාදයටත් ඒ වගේම පත් වුණා. මේක නම් මහා පුදුම යානාවක්, මේක බ්‍රහ්ම යානාවක්, මේක දිව්‍ය යානාවක් කියලා ඒ අය මේ බොහොම ප්‍රසාදයට ලක් වුණා. ඉතින් මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතයේ වැඩම කළායි තිබුණේ. උන්වහන්සේ දැක්ක මේ දර්ශනය. ඒ වගේම මිනිස්සු කරන මේ ප්‍රශංසාත්මක ගුණවර්ණාවත් උන්වහන්සේ තේරුම් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතය කරගෙන ජේතවනාරාමයට වැඩම කළා. සුදුසු වෙලාවකදී භාගතුන් වහන්සේට මේ කරුණ සැලකලා. භාගතුන් වහන්සේ මම මේ විදිහට උදේ පිණ්ඩපාතයේ වැඩම කරනකොට මෙන්න මේ වගේ දර්ශනයක් දැක්කා. ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණ පඬිවරයා සියල්ල ශ්වේත වර්ණයෙන් යුක්ත වෙච්ච ඒ මහා ආශ්චර්යමත් අශ්ව රථයකින් ඒ ප්‍රදේශය හරහා යමින් හිටියා. ඉතින් ඒක දැකපු ඒ අනිකුත් අය බොහොම මවිතයට පත් වුණා. බොහොම ප්‍රශංසාමුඛයෙන් කතා කළා. භාගතුන් වහන්සේට පුළුවන්ද මේ බ්‍රහ්ම යානාව මුල් කරගෙන යම්කිසි ධර්මයක් අපිට කියලා දෙන්න, ධර්මයක් අපිට දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කරන්න පුළුවන් ආනන්ද කියලා මාතෘකාවක් අරගන්නවා. ඒ තමයි ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස විනයේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං. ආනන්ද මේ ආර්ය විනයෙහි, ආර්ය ධර්ම විනයෙහි ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන තවත් නමක් තමයි මේ බ්‍රහ්මයානය කියලා කියන්නේ. බ්‍රහ්මයානං ඉතිපි, ධම්මයානං ඉතිපි. මේ ධර්මයානය කියලා කියන්නේ මේ ආරෂ්ඨාංක මාර්ගයට කියන තවත් නමක්. අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. මේ අනුත්තර වූ කෙලෙස් සංග්‍රාමයට උදව් කරන ඒ අනුත්තර වූ යානාව තමයි මේ ආරෂ්ඨාංක මාර්ගය කියලා කියන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් අර වගේ මහා රමණීය යානාවක් වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම විනය දෙක තුල, මේ ආර්ය මාර්ගය තුල බ්‍රහ්මයානාවක්, ධර්මයානාවක්, ඒ ශ්‍රේෂ්ඨ වූ කෙලෙස් දමනය කිරීම පිණිස, කෙලෙස් ඕගය තරණය කිරීම පිණිස හේතු වෙන යානාවක් වශයෙන් මේ ආරෂ්ඨාංක මාර්ගය පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඉතින් මේ ආරෂ්ඨාංක මාර්ගයේ අපි දැනට සාකච්ඡා කරගෙන යන්නේ පළවෙනි මාර්ගාංගය, ඒ තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කරනවා පැති දෙකක් තියෙනවා. ඒ තමයි ලෞකික සම්මාදිට්ඨිය, එහෙම නැත්නම් අපි ඒකට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. ඊට පස්සේ තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට ලෞකික සම්මාදිට්ඨිය ගැන අපි සෑහෙන සාකච්ඡා කළා. ඒකේ විශේෂයෙන්ම කර්මය කර්මඵලය අදහා ගැනීම විස්තර කරනවා. එතකොට අපි අසත්පුරුෂයෙක් වශයෙන් මුලින් කටයුතු කරා නම් කිසිම කර්ම කර්මඵල ඇදහිමක් නැතුව කිසිම සීලයක් ගැන විශ්වාසයක් නැතිව සතුන් මරමින් සොලකම් කරමින් කාමෙහි වරදවා හැසිරෙමින් බොරු කේලම් හිස් වචන පරුස වචන කියමින් සුරා පානය කරමින් මේ විදිහ කිසිම වග විභාගයක් නැතුව අපි අපේ ජීවිතය ගත කළා නම් අන්න ඒ ජීවිතයෙන් අයින් වෙලා ශක්තිපමණින් මේ සත්පුරුෂ භූමියකට අවතීර්ණ වීම ඒ සත්පුරුෂ ධර්මයේ පිහිටා ගැනීම කර්මයේ කර්මඵලය විශ්වාස කිරීම මූලික කරගෙන සම්මාදිට්ඨියක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට අපිට තේරෙනවා මුලින්ම එහෙමනම් අපි තුල මේ ගුණාංග ටික දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි මෙන්න මේ සත්පුරුෂ භූමියට එළඹීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකෙදි තමයි අපි දානේ තියෙන ආනිසංස තේරුම් ගැනීම, මේ කටයුතු වල යෙදීම, ඊළඟට කර්මයේ කර්මඵලය අදහා ගැනීම, ඊළඟට පුනර්භවය යම් පමණකින් හෝ විශ්වාස කිරීම, ඊට පස්සේ දෙමව්පියන්ට, ඥාතීන්ට, වැඩිහිටියන්ට තමන්ට උදව් උපදව් කරපු අයට කළගුණ සැලකීම, ඊළඟට මේ භවයෙන් එහා යම් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකයේ, පරලෝකයක් අනාගත භවයක් ගැන යම් විශ්වාසයක් තබා ගැනීම. ඒ වගේමයි මේ කතා කරන මේ සාමාන්‍ය මට්ටම අභිබවා ගිහිල්ලා යම්කිසි ආගමානුකූල එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ගමනක යෙදෙන යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අය මීට වඩා මේ සාමාන්‍ය මේ කතා කරන සම්මාදිට්ඨියට වඩා එහා සම්මාදිට්ඨියක්, එහා මට්ටමක් පෙන්නනවා කියලා යම්කිසි විශ්වාසයක් ඒ ඊළඟ ඉදිරි මාර්ගයක් වෙත, ඊළඟ ඉදිරි ආධ්‍යාත්මික දියුණුවක් වෙත තමන්ගේ හිතේ ඇති කර ගැනීම. එතකොට අපිට තේරෙනවා මේ ලෞකික සම්මාදිට්ඨිය එක්තරා අන්දමකින් ආශ්‍රව සහිතයි. මොකද මෙතන තාම ගැඹුරු අවබෝධයක් නැහැ, ප්‍රඥාවක් නැහැ. එවිනොට කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියන පදනම තුළ තමයි මේක මේ පිහිටලා තියෙන්නේ. එතකොටයි ඒ නිසා බුදුහාමුදුරු කියනවා මේක ඇවිල්ලා සාසවා පුඤ්ඤ භාගියා. හැබැයි මේ තුලින් කරන ක්‍රියන ක්‍රියාවන් සම්‍යක් දෘෂ්ටියක පිහිටා කටයුතු කරන නිසා ඒ තුලින් කුසල් රැස් වෙනවා. ඒ වගේමයි උපදිවේපක්කා. ඒ කුසල් විපාක දීම් වශයෙන් යහපත් තැනක ඉපදීමක්, ස්වර්ග ලෝකයක ඉපදීමක්, මනුස්ස ලෝකයක ඉපදීමක්, ඒ ඉපදුනාට පස්සේ යම් යම් ඒ උපභෝග පරිභෝග සම්පත් ලැබීමක්, ඉතින් මේ ආදී වශයෙන් ඒ උපදී සම්පත් ලබා දෙනවා. හැබැයි ඉතින් මේකේ ආශ්‍රව සහිතයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා අනිකුත් සම්මාදිට්ඨියක්. ඒ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉතින් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක ගැන විස්තරයක් අපි අරගත්ත මහා චත්තාරීසක සූත්‍රයෙන්. මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා මග්ගංග. මහණෙනි, කුමක්ද මේ ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ මාර්ග අංගයක් වන ඒ සම්මාදිට්ඨිය යනු කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රශ්නය නගලා ඒ ප්‍රශ්නයට භාගතුන් වහන්සේම පිළිතුරු දෙනවා. මොකද්ද කියන්නේ? යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස, අනාසව චිත්තස්ස, අරිය මග්ග සමංගිනෝ, අරිය මග්ගම් භාවයතෝ. දැන් මේ කතා කරන්නේ තනිකරම මේ ධර්ම ප්‍රතිපදාවට එළඹිලා මේ භාගතුන් වහන්සේ පෙන්වන ඒ ගුණ ධර්මයන්, එහෙම නැත්නම් ඒ ආර්ය මාර්ගයක් තමන්ගේ සිත් සතන් තුලත් දියුණු කරගන්න උත්සාහවන්ත වෙන සත්පුරුෂයෙක් ගැනයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් අපි හිතමු භවනා යෝගියෙක් ගැන තමයි මේ කතා කරන්නේ. අන්න එයාගේ මේ මාර්ගයට පිවිසිච්ච ධම්ම මාර්ගයක් වඩන්න ප්‍රායෝගිකව උත්සාහවන්ත වෙන කෙනෙක්ගේ හිතේ පහළ වෙන ප්‍රඥාව, පඤ්ඤා, පඤ්ඤින්ද්‍රියං, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලං, ප්‍රඥා බලය, ඊළඟට ධම්මවිචය සම්බොජ්ජංගෝ, ධම්මවිචය කියන ඒ බෝධිඅංගය, ඊළඟට සම්මාදිට්ඨි මග්ගංග, සම්මාදිට්ඨිය කියන ඒ මාර්ගාංගය. මෙන්න මේ විදිහට එතකොට අපිට තේරෙනවා මේ යම්ස කෙනෙක් ප්‍රායෝගිකවම මේ ධම්ම මාර්ගයේ දැන් හැසිරෙන්න ඕන, මා තුළම මේ කියන ශක්තියින් නැත්නම් මේ ගුණධර්ම දියුණු කරගන්න ඕනා කියලා ප්‍රායෝගිකව මේ කටයුත්තර අත තියලා එයා මේ ධර්ම මාර්ගයේ කටයුතු කරනකොට, හැසිරෙනකොට, ඒ සඳහා වෙහෙසෙනකොට අන්න එයාගේ හිතේ යම් ප්‍රඥාවක් දියුණු වෙනවා. අන්න ඒ ප්‍රඥාව ගැන තමයි බුදුරජාන් වහන්සේ මෙතන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වශයෙන් පෙන්වන්නේ. ඒතොර ඒකත් මේ එක තැන තියෙන එක ප්‍රමාණයේ සම්මාදිට්ඨියක් නෙමෙයි, ඒක ක්‍රමානුකූලව වැඩෙන සම්මාදිට්ඨියක්. ඒක පටන් ගන්නේ බොහොම සරල තැනකින්. අපි එදා මතක් කරගත්තා අර යම් කෙනෙක් අපි දව ආනාපාන සති භාවනාවක් වඩනවා. තියාට මුලින් හිත අතනට මෙතනට යනවා, අතීතයට අනාගතයට යනවා. ඉතින් ඒකෙන් වළක්ව ගන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. එයා ඒක ජයග්‍රහණය කරගෙන අපි හිතමු දැන් හුස්ම රැඳි 100ක් 200ක් එක දිගට තමන්ගේ අවධානය ඒ ආස්වාස ප්‍රස්වාසයේම පවත්වන්න පුළුවන් තත්වයකට ඔන්නපත් වුණා. ඊට පස්සේ එපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැතිව එයාට සිද්ධ වෙනවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන සෑහෙන විමසීමක් කරන්න. මෙන්න මේ විමසීම, කුතුහලය, සොයා බැලීම, පරීක්ෂණය, නිරීක්ෂණය තමයි ඇත්තටම මේ ප්‍රඥාවේ මූලාරම්භය වෙන්නේ. ප්‍රඥාවේ බීජය වෙන්නේ මෙන්න මේ සති සම්පජඤ්ඤය කියලා කියන්න පුළුවන්. දැන් අපි සතිය පිහිටුවා ගත්තට පස්සේ හොඳට සතිමත් භාවය තහවුරු කරගත්තට පස්සේ දැන් ඊළඟ පියවරක් වශයෙන් මේ සතිමත් බව ඇති කර ගැනීම සඳහා පදනම් වෙච්ච ඒ අරමුණම හොඳට විනිවිද යන්න, ඒ අරමුණේ සියලු විස්තර දැනගන්න, ඒ අරමුණේ හැසිරීම තේරුම් ගන්න අන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. එතකොට තමයි අන්න ප්‍රඥාවේ බීජය රෝපණය වෙන්න පටන් ගන්න. සම්පජඤ්ඤය කියලා අපි මෙතෙන්දි කියනවා. මේ අරමුණේ හාත්පස දැක ගන්න උත්සාහන්ත වෙනවා. අරමුණේ හැසිරීම තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. මේක තනි අරමුණක්ද නැත්නම් මෙතන අරමුණු සමූහයක්ද තියෙන්නේ කියලා ටිකක් හොයලා බලන්න උත්සාහන්ත වෙනවා. මේ අරමුණයි මීට කලින් අරමුණයි මීට පස්සේ අරමුණයි අතර යම් පමණක සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගන්න උත්සාහන්ත වෙනවා. මේ අරමුණ ස්පර්ශ වෙන්නේ කොහොමද? තමන්ට අත්දකින්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ අරමුණ ඇතැම් වෙලාවට කායानुපස්සනාවෙන් ගත්ත අරමුණක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය පිම්බීම හැකිලිම, එහෙම නැත්නම් තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක් ආදී වශයෙන් අපි කතා කරන ධාතු කර්මස්ථානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනා කර්මස්ථානයකදී නැත්නම් වේදනානුපස්සනාවකදී ඒ සැප දුක් උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. එම නැත්නම් චිත්තානුපස්සනාවකදී හිතේ පහළ වෙන රාගසිතක්, දේශසිතක්, මෝහසිතක්, ඊර්ෂ්‍යා සහගත සිතක්, එම නැත්නම් මෛත්‍රී සහගත සිතක්, ශ්‍රද්ධාවන්ත සිතක්, ඒ වගේ මට්ටමක් වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් අපි හුදෙක් සතිමත් බවෙන් සෑහීමකටපත් නොවි මේ අරමුණ සොයා බැලීම, අරමුණ විමසීම, අරමුණ පිළිබඳව යම් ගවේෂණයක් කිරීම, එයාගේ ඇතිතතු වටහා ගන්න උත්සාහන්ත වීම, එහෙමනම් මෙතෙන්දී අපි පටන් ගන්න අවශ්‍යයි. මේක අපි ඉබේ සිද්ධ වෙයි කියලා හිතා ගන්න අමාරුයි. මේකට යම් උවමනාවක් ඇති කර ගන්න අවශ්‍යයි, යම් පරිශ්‍රමයක් දරන්න අවශ්‍යයි. එහෙම නැතුව මේක නිකන් අපි සතියෙන් විතරක් සෑහීමටපත් වෙලා හිටියොත් මේ සෙවිල්ල සිද්ධ වෙන්නේ නැහැ, විමසා බැලීම සිද්ධ වෙන්නේ නැහැ, විමර්ශනය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මෙහෙම දැන් ප්‍රඥාව වඩන්න උත්සාහන්ත වෙච්ච යෝගාවචරයාට අන හැකියාව ලැබෙනවා. එයාගේ හිතේ මෙහෙම සොයා බලන ගතියක්, දෙයක් දිහා විනිවිද බලන ශක්තියක්, දෙයක හාත්පසින් දැනගන්න ශක්තියක් තියෙන බව හඳුනා ගන්න පුළුවන් වෙනවා. අන්න ඔය මට්ටම ඉන්ද්‍රිය මට්ටමක් වශයෙන් කියන්න පුළුවන්. ඇතැම් වෙලාවට යාට තියෙනවා හොඳට දැන් නුවණ තියෙනවා, දේවල් පිළිබඳව කාරණා පිළිබඳව හොඳට වැටහෙනවා, විනිවිද යන ප්‍රඥාවක් තියෙනවා, ඒ වගේමයි කාරණා හොඳට යහුසුලුව තේරෙනවා කියලා අන්න යාට කාලය එහෙම නැත්නම් දවසේ යම් කාල පරිච්ඡේදයේදී මේ බඳු නුවණක් තියෙනවා කියලා ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙනවා. ඇතැම් වෙලාවට එච්චර එහෙම නුවණක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිත නිකන් ඔහේ මතු පිට තියෙනවා. ගැඹුරකට යන්නේ නැහැ. විනිවිද දකින්න තරම් ශක්තියක් හිතේ නැහැ. හිත නිකන් ඔහේ මතු පිට අයෝනසෝ මනසිකාරයෙන් තියෙනවා කියලා තේරෙනවා. අර අපේ සතිය වඩන කාලේ සතිය තිබුණ අවස්ථාව දැනගන්නවා වගේම සතිය නැති අවස්ථාව, අසතිමත් අවස්ථාවත් දැනගන්න පුළුවන් වෙනවා පොඩ පොඩ. ඒ වගේ තමයි මෙතෙන්දිත් ප්‍රඥාව වඩන කාලෙදිත් ප්‍රඥාව තියෙන නැත්නම් ප්‍රඥාව වැඩ කරන ක්‍රියාත්මක වෙන අවස්ථාවත් ප්‍රඥාව ක්‍රියාත්මක නොවන අවස්ථාවත් දැනගන්නන්න යෝගාචරයට පුළුවන්කමක් ලැබෙනවා. ඒත් මේක එතකොට තේරෙනවා යාට මේ හිතේ දැන් ගොඩනැගිච්ච යම් ශක්තියක්, හැකියාවක්, කුසලතාවයක් තියෙනවා. ප්‍රඥාව කියලා කුසලතාවයක් තියෙනවා. දැන් ඕක තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න. ඊට පස්සේ යන්න යාට තේරෙනවා දැන් ක්‍රමසහවිදි දන්නවා. තමන්ම ප්‍රඥාව ගැන යම් අත්දැකීමක් ලැබලා තියෙනවා. ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයකින් දැන් ඊට තේරලා තිනවා. එතකොට ඇතැම් වෙලාවට හැබැයි හිත බොහොම අරමුණු වල පැටලිලා අරමුණු වල මතු පිටම දකිමින් ගැඹුරක් දකින්න නැතිවත් ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒකත් එයා දැනගන්නවා. හැබැයි ඒ අවස්ථාවේ දැන් කලින් වගේ ආකම්පාවට පත්වීමක්, තමන්ට චෝදනා කර ගැනීමක්, මානසික වැද වැටීමක්, කනගාටු පත්වීමක් නැහැ. මොකද දැන් තමන්ටම විශ්වාසය ඇති වෙලා තියෙනවා. දැන් මේ ගුණධර්ම දියුණු කරන්න පුළුවන් දේවල්, මේ ප්‍රඥාව වඩන්න පුළුවන් දෙයක්. අර මේ විවිධ ක්‍රම පාවිච්චි කළා, මේක මට දැන් ඉස්සරහට ගන්න පුළුවන්. මේ තියෙන මෝහයෙන්, මේ පැටලෙවිල්ලෙන් හිත නිදහස් කරගන්න පුළුවන් කියන විශ්වාසය යාට තියෙනවා. ඔන්න ඔය විශ්වාසය මත පදනම් වෙච්ච ප්‍රඥා බලය ඊළඟට මේ යෝගාවචරයේ කද්දහිනවා. දැන් මෙහෙම ප්‍රඥාව වඩමින් යනකොට එයාට අන්න එයාගේ හිතේ මේ ප්‍රඥාව නිවනටම යොමු වෙලා, නිවනටම එල්ල කරගෙන මේ හිත නිවීම පිණිස, කෙලෙස් ප්‍රහාණය පිණිස මේ නුවණ පාවිච්චි කළ යුතුයි කියලා යම්කිසි අවස්ථාවක එයා පටන් ගත්තා නම් අන්න එතන ඉඳන් බොජ්ජංග මට්ටමක් දිනු වෙන්න පටන් ගන්නවා. දැන් එයා යන්නේ මේ වෙන ලාභ සත්කාර ප්‍රයෝජන පිණිස නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ මේ ප්‍රඥාව හරහා කැපිපෙනෙන්න දැඟලිල්ලක් නෙමෙයි. එහෙමත් නැත්නම් වෙන දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත් ලබන්න නෙමෙයි. එහෙම නැත්නම් තාන්න මාන්න උපාදි අපේක්ෂාවෙන් නෙමෙයි. ඒ වෙනුවට මේ හිත නිවා ගන්න අදහසින්. හිතේ තියෙන කෙලෙස් දැවිල්ල, කෙලෙස් ගින්න නිවාගෙන හිත සිසිල් කරගන්න අදහසින්, නිවන අවබෝධ කරගන්න අදහසින් දැන් එයා ප්‍රඥාව දියුණු කරනවා. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගය දැන් වැඩෙන්න පටන් ගන්නවා. ඒත් ඒකේ යම් යම් මට්ටම් ඊළඟට විස්තර වෙනවා. මුලින්ම ඒ සාමාන්‍ය අන්දමින් ඉදිරිපත් කරගත්ත සතිමත් වෙච්ච ඒ අරමුණ හොඳට විමසා බලමින් පටන් ගන්නා වූ ඒ බොජ්ජංගය දියුණු කිරීම, පස්සේ හොඳට වැඩිලා ඊළඟට ඒ හිතේ පොඩ පොඩ උපාදාන අතහැරිලා નિરાයාසයෙන් පවත්වන සතිමත් භවක් ඇති වුණාට පස්සේ අන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගයත් ඒ નિરાමිස නැත්නම් નિરાයාස ධම්මවිචයක් ගැන, નિરાයාසයෙන් පවතින අවබෝධයක් ගැන, එහෙම නැත්නම් ඒ අවබෝධය මත පිහිටාගෙන කටයුතු කිරීමක් ගැන, එහෙමනම් ඊට පස්සේ ඒ බොජ්ජංග ධර්මයන් ගැන විස්තර කරද්දී අපි දේශනාත් කළා. එතකොට ඒ වගේ මේ ප්‍රඥාවේ එක්තරා අන්දමක මුහුකුරායාමක්, ඒ ප්‍රඥාවේ ඵල ටික ටික මේ යෝගාවචර නෙලා ගැනීමක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. එතකොට අපි එදා තව ටිකක් එහාට ගියා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ. එතෙන්දී අපි ටිකක් සාකච්ඡා කළා මිච්ඡාදිට්ඨි සූත්‍රය ගැන. ඒ තමයි කොහොමද හිතක මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙන්නේ. ඉතින් ඒකත් එකපාරට පහළ වෙන මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. ඒක දවසක් මේ මොහොතක් මොහොතක් පාසා දවසක් ගානේ, සතියක් මාසයක් අවුරුද්දක් ගානේ ඒ තුලම යම් වැරදි අදහසක් තුලම හිත නැවත නැවත එල්බ ගැනීම නිසා, ඒකම කල්පනා කිරීම නිසා, ඒකම හිත ඒ තුලම හිත හැසිරවීම නිසා මුල් බැස ගන්නා වූ වැරදි දෘෂ්ටියක්, වැරදි අවබෝධයක්, මිත්‍යා දෘෂ්ටියක් කරා යන්නේ අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අපි කතා කළා සාමාන්‍යයෙන් අපි අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් ගන්නා වූ අනවබෝධයක් අපි ගාව තියෙනවා. විපල්ලාස ස්වභාවයක්, විකෘත සංඥාවක් අපි ගාව තියෙනවා. ඊළඟට දුක් වූ දේවල් සැපයි කියලා හිතා ගන්නා ස්වභාවයක් අපි ගාව තියෙනවා. අනාත්ම වූ ස්වභාවයක් තුළ ආත්මීය තත්ත්වයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා හිතා ගන්නා වැරදි ආකල්පයක් අපි ගාව තියෙනවා. අසුභ වූ දේවල් සුභ වශයෙන් ගන්නා වැරදි ආකල්පයක් අපේ හිතේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ වගේ විපල්ලාස මට්ටමක් නැත්තම් වැරදි හඳුනා ගැනීමක් අනුව අපි කටයුතු කරද්දී ඒ වැරදි හඳුනා ගැනීම නිසාම ඒ වැරදි අනු හඳුනා ගැනීමෙන් යුක්තව අපි යම් යම් දේවල් කල්පනා කරනකොට හිතා බලනකොට අන්න ඒකේ මුලම වරද්දගෙන හින්දා අපේ හිත ඒ මුල් බැසගන්නේ වඩා වඩා තහවුරු කරගන්නෙත් වැරද්දක්මයි. අපේ හිත ඊළඟට පිහිටා ගන්න මේ වැරදි අවබෝධයක් තුළ ඒ වැරදි අවබෝධය තව තව ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න, සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න, අන්න ඒක හිතේ හොඳටම පළපදියම් වෙනවා. හරියට නිකන් ගල කැඳපු ගලක කොටපු ඉරක් වගේ ඒක හිතේ හොඳටම පළපදියම් වෙනවා. ඔන්න ඔය මට්ටම දෘෂ්ටිගත වීමක්, මිත්‍යා දෘෂ්ටියකට බැස ගැනීමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මෙතන තේනවා කුමක් හෝ දෙයක් අල්ලා ගැනීමක් මෙතන තියෙනවා, දැඩිව ග්‍රහණය කිරීමක් මෙතන තියෙනවා, ඒ මත හිත පිහිටුවා ගැනීමක් මෙතන තියෙනවා. දැන් ඉන් එහාට හිතට ගැළවීමක් නැහැ. හිත ඒකම ග්‍රහණය කරගෙන, ඒකම උපාදාන කරගෙන, ඒ තුලටම බැසගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ කාරණාව මිත්‍යා දෘෂ්ටි සූත්‍රයේදී බුදුහාඳුර විස්තර කරනවා. මේ කුමක් උපාදාන කරගෙන කුමක් තුළට බැසගෙනද මේ මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙන්නේ කියන ප්‍රශ්නය නගලා බුදුහාමුදුරුවෝ කියනවා රූපයක් උපාදාන කරගෙන රූපයක් තුළට බැසගෙන තමයි මේ මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් වේදනාවක් උපාදාන කරගෙන වේදනාවකට බැසගෙන තමයි මේ මිත්‍යා දෘෂ්ටියක් දක්වා වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් සංඥාවක් සංස්කාරයක් විඥානයක් උපාදාන කරගෙන ඒවට බැසගෙන ඒවම අල්ල බලාගෙන ඒ තුළම හිත හසුරුවමින් කාලය ගත කළා ඒ ගැනම හිතලා ප්‍රපංච කරලා අන්න ක්‍රමානුකූලව හිත මිත්‍යා දෘෂ්ටිගත වීමක් සිද්ධ වෙනවා කියන එක මතක් කරලා දෙනවා. ඉතින් එතකොට මේ මිත්‍යා දෘෂ්ටියකින් හිත මුදවා ගන්න නම් ඒ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න තියෙන ඉඩකඩ නවත්තලා දාන්න අවශ්‍යයි. ඉතින් අපිට තහවුරු වෙනවා මෙතෙන්දී මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න නම් හිතේ මුලින්ම අර වැරදි හඳුනා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඒක නැවත නැවත ඒ වැරදි අන්දමින්ම හිතලා බලන්න ඕනේ. ඒතකොට වැරදි අනවබෝධයකින් නැවත නැවත හිතද්දී ඊට පස්සේ ඔන්න ඒක ප්‍රපංචයක් දක්වා ඔන්න වර්ධනය වෙන්න ඕනේ. දැන් ඒකම තමයි යා කතන්දරයක් වශයෙන්, නවකතාවක් වශයෙන්, චිත්‍රපටයක් වශයෙන් නැවත නැවත ඔන්න ඒකම හිතේ ක්‍රියාත්මක වෙනවා. ඒකම අන්න හිතේ පළපදියම් වෙනවා. මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ විෂම චක්‍රය, මෙන්න මේ ක්‍රියාදාමය වලක්ව ගන්න අපි සෑහෙන්න උත්සාහයක් දරන්න ඕනේ. මේක වලක්ව ගත්තේ නැත්නම් ඒ වැරදි අවබෝධයක් නැත්නම් වැරදි හඳුනා ගැනීමක්, වැරදි හිතා ගැනීමක්, වැරදි අවබෝධයක් නැවත නැවතම හිතා ගැනීමක්, නැවත නැවත කතන්දර ගෙතීමක්, නැවත නැවත ප්‍රපංච කිරීමක් හරහා අන්තිමට හිත වැරදි මිත්‍යා දෘෂ්ටියක පිහිටා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ தত্ত্বය නුවණින් තේරුම් අරගෙන මේ සියලු වැරදි ක්‍රියාවන් හිත තුල නොවීමට අපි යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න අවශ්‍යයි. මේක පොතකින් පතකින් බැලුව පමණින් මේ ක්‍රියාදාමයේ වළක්වන්න අපිට අමාරුයි. මොකද මේක පොතකින් පතකින් හඳුනා ගන්න පුළුවන්. දැන් මම මේ කතා කරද්දිත් මම මේ දේශනා කරද්දිත් මේ පින්වතුන්ට මේක තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි ඒක සුතමේ ඥානයක් පමණයි. ඒක හිමනම් අපි ප්‍රායෝගිකව අපේ ජීවිතවලට ලං කරගන්න සිද්ධ වෙනවා. මේ බණ ටික අහලා විතරක් අපි දැන් සම්මාදෘෂ්ටිකයි කියලා අපිට කියන්න තරම් හැකියාවක් නැහැ. ඊට වඩා අපි නිහතමානී වෙලා මේ කියන කාරණාවන් ප්‍රතිපදාවක් ඇසුරු කිරීමෙන් අපේ හිතේ තහවුරු කරගන්න උත්සාහන්ත විය යුතුයි. දැන් මේකදී අපි ටිකක් කතා කළා ගිය සතියේ කොහොමද ඒ සඳහා දරන ප්‍රයත්නයේදී සතිපට්ඨානයේ එහෙම උදව් වෙන්නේ කියලා. සතිපට්ඨාන භාවනා මට්ටමට ආවහම ඒ කියන්නේ කායानुපස්සනාවක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් කියන ඒ මුල් මට්ටමේ සිහිය පිහිටවලා ඊට පස්සේ සතිපට්ඨාන භාවනා කියන කොටසදී අපි ඒ සිහිය පිහිටවපු ධර්මතාව ධාතුවක් වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රසවාසයක් වෙන්න පුළුවන්, පිම්බීමක් හැකිලීමක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්, නීවරණයක් වෙන්න පුළුවන්, බොජ්ජංගයක් වෙන්න පුළුවන්, මේ කුමක් හෝ මේවා තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය යම්සි කෙනෙක් හොඳාකාරව තේරුම් ගනිමින් කටයුතු කරනවා නම් අන්න එයාට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. එතකොට මෙන්න මේ අපි ඒ සතිමත් වීම සඳහා භාවිතා කරපු මූල කර්මස්ථානය, එහෙම නැත්නම් සතිමත් වීම සඳහා දැන් භාවිතා කරන එතන පැන නගින ඒ විවිධාකාර පටිසමුප්පන්න ධර්මතාවයන් ඒවා ගැන නැවත නැවත විමසා බලමින් ඒවා යථා ස්වභාවය තේරුම් ගන්න අන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් මේ කරුණ තව ටිකක් විස්තර කරන්න මම අද ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙනවා කච්චානුගත සූත්‍රය. කච්චානුගත සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයේ. ඉතාම වටිනා සූත්‍රයක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන බොහොම ප්‍රබලව ප්‍රකාශ කරන සූත්‍රයක් වශයෙන් මේ කච්චානුගත සූත්‍රය අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එක්තරා අවස්ථාවකදී කච්චාන කියන ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඍජුවම මේ ප්‍රශ්නේ නගනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සම්මාදිට්ඨි හෝතිති. භාගතුන් වහන්සේ මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා. මොකද්ද කෙතකින්ද භාගතුන් වහන්සේ කෙනෙක් සම්මාදිට්ඨික වෙන්නේ? ඔන්න ඉතින් අපිට තියෙන ප්‍රශ්නය උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම අහලා තියෙනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ අපේ හිත වැඩ කරන හැටි, අපේ හිතේ ස්වභාවය මුලින්ම විස්තර කරලා දීලා තමයි මේ නිවැරදි ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන මේ කච්චාන ස්වාමීන් වහන්සේට කියලා දෙන්නේ. දැන් මුලින්ම බුදුහාමුදුරුවෝ කියනවා සාමාන්‍යයෙන් මේ පුහුදුන් මේ බහුල වශ මේ බොහෝ සත්වයින්ගේ මනුස්සයන් විතරක් නෙමෙයි දිව්‍යංග බ්‍රහ්මයන්ගේ පවා කොහොමද මේ බහුල වශයෙන් මේ අයගේ හිත ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? ද්වේනිසිතෝකෝ අයං කච්චාන ලෝකෝ යේ බුහියේන අතිතංචේව නතිතංච. කච්චාන මේ සාමාන්‍යයෙන් ලෝකයාගේ හිත ද්වේනිසිතයි. දෙපැත්තක් ඇසුරු කරනවා. අන්ත දෙකක් ඇසුරු කරනවා. අතිතංචේව නතිතංච. ඇත කියන අන්තය එහෙම නැත්නම් නැත කියන අන්තය. දැන් මේ දවස්වල අපි හිතමු කොරෝනා ඇත කියලා. ඉතින් අපි මේ ඇත කියන අන්තේ ඉන්නවා. එහෙම නැත්නම් තව රටවල් ඔන්න මේ ඒගොල්ලෝ ප්‍රතිශක්තිකරණය කරලා ඔන්න ඒ අය කොරෝනා නැත කියන අන්තේ ඉන්නවා. එහෙම නැත්නම් හොඳයි කියන අන්තේ තව පිරිසක් ඉන්නවා. නරකයි කියන අන්තේ තව කෙනෙක් ඉන්නවා. ඉතින් එක පිරිසක් කියන මේ ආණ්ඩුව හොඳයි කියලා, තව පිරිසක් කියන මේ ආණ්ඩුව නරකයි කියලා. එහෙම නැත්නම් මේ තැනත්තා හොඳයි කියලා එක්කෙනෙක් කියනවා, තව එක්කෙනෙක් නෑ නෑ ගන්නම දෙයක් නෑ, හොඳ නැහැ කියලා තව කෙනෙක් කියනවා. එහෙම නැත්නම් අපි හිතමු මම වැස්සට කැමතියි කියලා එක්කෙනෙක් කියනවා, මම ඇස්සට අකමැතියි කියලා තව කෙනෙක් ඉන්නවා. කැමති අකමැති කියන අන්ත දෙකේ එතකොට ඉන්නවා. එහෙම නැත්නම් යම්සි දෙයක් දිහා බලලා මේක බොහොම පුළුල් කියලා එක්කෙනෙක් කියනවා, නෑ මේක බොහොම පටුයි කියලා තව කෙනෙක් කියනවා. මේක බොහොම දිගයි කියලා එක්කෙනෙක් කියනවා, තවත් කෙනෙක් නෑ මේක කොටයි කියලා තව එක්කෙනෙක් කියනවා. මේක සුදුයි කියලා එක්කෙනෙක් කියනවා, නෑ මේක කළුයි කියලා තව කෙනෙක් කියනවා. ඉතින් මෙන්න මේ වගේ අපි සාමාන්‍යයෙන් මෙන්න මේ හදාගත්ත අන්ත දෙකක ඇත නැත, දිග කොට, උස මහත, තියෙනවා නැහැ, හොඳයි නරකයි, මේ වගේ මේ අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි අපේ හිත බහුල වශයෙන් තියෙන්නේ. තවත් පැත්තකින් මෙතන ආත්මයක් ඇත, ආත්මයක් නැත කියලා වන්න අපිට මේක තව දාර්ශනික පැත්තකටත් යොමු කරන්න පුළුවන්. ආත්මයක් ඇත, ආත්මයක් නැත. මෙතන සදාකාලික බවක් ඇත, නැත්නම් සදාකාලික බවක් නැත. ඇත නැත අන්තවල තමයි තනිකරම අපේ හිත කටයුතු කරන්නේ. එතකොට සබ්බං අත්ථීතිකෝ කච්චාණයන් ඒකෝ අන්තෝ, සබ්බං අත්ථීතියයන් ද්විතියෝ අන්තෝ. සියල්ල ඇත කියන එක ඒකාන්තයක්, සියල්ල නැත කියන එක අනිත් අන්තයක්. ඉතින් එක්කෙනෙක් කියනවා මෙතන තියෙන තනිකරම කය විතරයි, එහෙම නැත්නම් මේ භෞතික ලෝකයක් විතරයි, මේකේ මොකක්වත් නැහැ මනස කියලා දෙයක් කියලා ඔන්න තව කෙනෙක් කියනවා. විද්‍යාවෙන් විශේෂයෙන්ම ඇතම් ඉස්සර කාලෙදී ඒ වගේ මතයත් අය ප්‍රකාශ කළේ. මේ මොලේ හරහා ඇතිවෙච්ච දැනගැනීමක් විතරයි මේ හිත කියලා කියන්නේ. මනස කියලා කිසිම දෙයක් නැහැ කියලා ඔන්න ඒගොල්ලෝ බොහොම මේ ද්‍රව්‍ය මූලික කරගත්ත අන්තයක හිටියා. ඉතින් තවත් වෙන පිරිසක් කියනවා නෑ එහෙම එකක් නෑ, මේ සියල්ලම මනෝ මූලිකයි, සියල්ලම මනස මතයි පදනම් වෙලා තියෙන්නේ කියලා ඔන්න තවත් අන්තයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි මේ හදාගත්ත දෘෂ්ටිවල හිර වෙලා කටයුතු කිරීමක් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ වගේමයි තවත් මේ මිනිස්සෙන්ගේ හිත වැඩ කරන හැටි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඒ තමයි උපය උපාදාන අභිනිවේෂ විනිබද්දෝ කෝ අයං කච්චාන ලෝකෝ යෙබුහේන. කච්චාන මේ ලෝකේ මිනිස්සෙන්ගේ හිත සාමාන්‍යයෙන් එක්ක උපය කියන්නේ මොකට හරි ලං වෙලා තියෙනවා. උපාදාන එහෙම නැත්නම් ඒ ලං වෙච්ච එක ග්‍රහණය කරගෙනම ඉන්නවා, අල්ලගෙන බදාගෙන ඉන්නවා. චේතසෝ අදිඨාන, ඒ ලං වෙච්ච දේ සම්බන්ධයෙන් යම්සි මතයක් දරමින් යම් යම්කසි මතයකට එළඹිලා ඒ ගැන දැඩි අදහසක් දරමින් ඒක තමයි මගේ මතය, ඒක තමයි මගේ අදහස කියලා ඒ තමන් හිතින් ග්‍රහණය කරගත්තු දේ ගැන යම් මතයක් දරමින් ඔන්න ඉන්නවා. අභිනිවේෂ, ඒ අල්ලගත්ත දේ දුරට බැහැගෙන ඒ තුලම නිමග්න වෙලා ඔන්න කෙනෙක් ඉන්නවා. දැන් ඊළඟ දේ තමයි මේ යම් හෝ දේවල් මෙහෙම ලං කරගන්න, ඇසුරු කරන්න, ඒ තුලට බැස ගන්න, ඒ ගැන මතයක් දරන්න පටන් ගත්තට පස්සේ ඒවගෙනම අපේ හිත යෙදිලා යෙදිලා අන්තිමට දැන් ඒක මේ ළඟපාත නැති වුණත් ඒකේ ස්වභාවය එමත්නම් ඒකේ ගති ලක්ෂණ අපේ හිතට දැන් කා වැදිලා තියෙනවා. අපේ හිතේ දැන් ඒ ගති ලක්ෂණ මුල් බැසගෙන තියෙනවා. ඔන්න ඕකට අනුසය කියලා කියනවා. ඒතොර නිකන් අර කහට බැඳිලා වගේ, මෙලියම් බැඳිලා වගේ දැන් ඒ ද්‍රව්‍ය දැන් අපි ගාව නැතත් ඒකේ යම්කිසි කහටක්, ඒකේ යම්කිසි දුගඳක් අපේ හිතේ ඉතිරි වෙලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්සි භාජනයකට භූමි තෙල් ටිකක් වක් කරනවා. ඊට පස්සේ තින් මේ භාජනේ හෝදනවා. අපි තුන් භූමි තෙල් ටික අයින් කරලා භාජනේ හෝදනවා. ඒත් හැබැයි භූමි තෙල් ගඳ ඉතුරුලා තියෙනවා. ඉතින් ඔන්න ඒ වගේ අපි යම් හෝ දෙයක් නැවත නැවත කාලයක් තිස්සේ අසුරු කරන්න ඒ අරමුණේ ගති ලක්ෂණ අපේ හිතට කාවදිනවා, සම්ප්‍රේෂණය වෙනවා. ඊට පස්සේ අරමුණ දැනට අසුරු කරන්නේ නැති වුණත් ඒ අරමුණෙන් උකහාගත්ත යම්කිසි ගති ලක්ෂණ අපේ හිතේ රඳා පවතින ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේවා පවා හැමනම් අපිට සුද්ධ කරන්න සිද්ධ වෙවි. අපි ඒව ගැන පස්සේ කතා කරමු. ඉතින් නමුත් කෙසේ නමුත් අපි තේරුම් ගන්න තියෙන දැන් බුදුහාඳුරු කියන තව පැත්තක් තමයි. එතකොට එහෙනම් අපේ හිත සාමාන්‍යයෙන් යමකට එක්ක කිට්ටු වෙලා තියෙනවා, උපය කියන මට්ටම. එහෙම නැත්නම් ඒ ලං වෙච්ච දේ ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒ තුලටම බැසගෙන ඒකෙම নিমগ্ন වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ අපි අල්ලගත් දේ ගැන යම්සි මතයක් ධර්මින් ප්‍රකාශයක් කරමින් ඉන්නවා. එහෙම නැත්නම් ඒ දේම නැවත නැවත අසුරු කිරීම නිසා එතුලින් පැන නැගුණු යම්කිසි ගති ලක්ෂණයක් හිතට දැන් කා වැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මට්ටම් වල තමයි අපේ හිත තියෙන්නේ. ඉතින් මේ මට්ටම් වල හිත තියෙන තාක් බුදුරජාණන් වහන්සේ කියන හිත නිදහස් නැහැ. උපයෝභික්කවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. මහණේ යම් හෝ මට්ටමකින් යම් හෝ විදිහකට අරමුණකට ලං වෙලා හේතු වෙලා උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන අල්ලබදාගෙන ඒ ගැන මතයක් දරමින් ඒකේ ගති ලක්ෂණ හිතට කාවැදලා තියෙන තාක් මේ හිත නිදහස් නැහැ. දැන් එහෙමනම් අපිට තේරෙනවා දැන් ඔන්න බුදුහාඳුරෝ විශේෂයෙන්ම දැන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පිවිසෙන හැටි මේ හිතේ තියෙන අඩුපාඩුකම් ටික තේරුම් කරලා දීලා තමයි මේ හිතට දැනට වෙලා තියෙන අකරතැබ්බේ තේරුම් කරලා දීලා තමයි මේ හිත නිදහස් කරගැනීමේ මාර්ගයක් එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඊළඟට තවත් මේකට අපිට එකතු කරගන්න පුළුවන් විශේෂයෙන්ම අපි දේවල් ගැන හිතලා බලනකොට ඒ හිතා බැලීම් වලදී අපි හදාගත්ත පටු දෘෂ්ටි කෝණයක ඉඳලා තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත යම්කිසි පරාසයක් තියෙනවා, ඒ පරාසයට අනුකූලව අපි හිතනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්කිසි කෙනෙක් ඔන්න භෞතික විද්‍යාව හදාරනවා. එතකොට එයා භෞතික විද්‍යා ක්ෂේත්‍රය ගැන හොඳට දන්නවා. එතකොට එයා හිතන්නේ මේ භෞතික විද්‍යාව පදනම් මත පිහිට කරගෙන. ඒ පදනමේ පිහිටාගෙන තමයි එයා කල්පනා කරන්නේ. ඒ පදනම් මත පිහිටාගෙන තමයි එයා ප්‍රකාශයක් කරන්නේ. ඒකම තමයි එයා ඇත්ත කියලා ගන්නෙ. එයා ඒ හදාගත්ත පටු දෘෂ්ටි කෝණය මත පිහිටාගෙන අන්‍යයා කටයුතු කරනවා, ඒ ගැන එයා මතයක් ප්‍රකාශ කරනවා. හැබැයි ඉතින් එතකොට තවත් කෙනෙක් එයාට විරුද්ධ වෙනවා. මෙයා ඔයා දන්නේ නැහැ, ඔයා දන්නේ මේ කැලේ විතරයි. ඔයා මේ අනිත් දේවල් දන්නේ නැහැ කියලා ඔන්න තවත් කෙනෙක් එයාත් එක්ක වාදිර නැගිනවා. ඉතින් අර තැනත්තා අන්න ඒ තමන් දරන මතය සනාථ කරන්න, එහෙම නැත්නම් ඒක ජය ගන්න තමන් දරන මතය දිනවන්නේ එයා දඟලනවා. එයා සටන් කරනවා. ඉතින් මේ විදිහට මේ ලෝකේ එතකොට මේ මිනිස්සුෝ තේරුම් ගත්ත යම්කිසි පරාසයක ඉඳගෙන යම්කිසි පටු පරාසයක ඉඳගෙන තමයි ඒ අය කටයුතු කරන්නේ. ඒ පටු පරාසයේ ඉඳගෙන යා දකින දේ සත්‍යයි කියලා තමයි යා ප්‍රකාශ කරන්නේ. එයා දන්න දේම සත්‍යයි, එයාගේ මතෙම සත්‍යයි, අනිත් සියලු මත හිස් ප්‍රලාප නැත්තම් මුසාවක් කියලා තමයි, බොරුවක් කියලා තමයි යා ප්‍රකාශ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට මෙන්න මේ වගේ තැන්වලදී භාග්‍යතුන් වහන්සේ ඒ අය හිර වෙලා ඉන්න ඒ පටු දෘෂ්ටි කෝණ සියල්ල දකිනවා. ඒ නිසා ඒවැය තියෙන යම් පටු මට්ටමකින් ඒවැය තියෙන සත්‍යතාවයත් බුදුරජාණන් වහන්සේ දකිනවා. හැබැයි ඒව ගැන ඒකාන්ත වශයෙන් නිත්‍ය වශයෙන් ඒකාන්තයෙන් මේක සත්‍යයි කියලා ප්‍රකාශයක් කරන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. මොකද එයා දැකලා තියෙන්නේ බොහොම පටු දෘෂ්ටි කෝණයක් පමණයි. නමුත් ඊට වඩා බොහොම පුළුල් දෘෂ්ටි කෝණයකින් හාත්පස දැනගැනීමක් භාග්‍යතුන් වහන්සේ කරපු නිසාම, හාත්පස දැනගැනීමක් බුදුරජාණන් වහන්සේ සතු වීම නිසාම, ඒ පුළුල් අවබෝධය නිසාම බුදුරජාණන් වහන්සේ එක දෙයක් ගැනවත් අර වගේ දැඩිව බැස ගැනීමක්, දැඩිව පරාමර්ශනය කිරීමක්, අන්තගාමී වීමක්, දෘෂ්ටිගත වීමක් කරන්නේ නැහැ. එමනම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනය බොහොම නිදහස් දර්ශනයක් කියන්න පුළුවන්. ඒතර අර වගේ මිනිස්සයෝ එක එක තමන් දැනගත්තේ පටු පරාසයක හිර වෙලා ඒකම සත්‍යයි අනිත් සියල්ල බොරුයි කියලා වගේ ඒ තමන්ගේ ප්‍රදේශයට තමන්ට ආවේනික තමන්ට උරුම වෙච්ච තමන්ට පෞද්ගලික වෙච්ච පටු මතවාදයක හිර වෙන්න බුදුරජාන් වහන්සේ යන්නේ නැහැ. ඒ වෙනුවට සියල්ල දැනගෙන බුදුරජාන් වහන්සේ බොහෝම නිදහස් සිතකින් කිසිවක් අල්ල බදාගත්ත උපාදාන නොකල සිතකින් අන්න බුදුරජාන් වහන්සේ කටයුතු කරනවා. බුදුරජාන් වහන්සේගේ ඒ කටයුතු කිරීම තමයි එහෙමනම් මේ සම්මා දිට්ඨියේ විදහා දක්වන්නේ. කොහොමද මේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය කරා මේ තමන්ගේ ශ්‍රාවකීන් යොමු කරන්නේ? ඒක තමයි දැන් මේ එක අතකින් විස්තර කරලා දෙන්නේ. දැන් එහෙමනම් අපිට ඉස්සෙල්ලා මේ කතා කරපු ඒ අන්ත දෙකෙන් අපේ හිත නිදහස් කරගන්න සිද්ධ වෙනවා. ඒ එක පැත්තක්. අනිත් පැත්ත තමයි අර අපේ හිතේ තියෙන ඒ පුරුද්ද මොකට හරි කිට්ටු වෙන එක, මොකට හරි හේතු වෙන එක, මොකක් හරි අල්ලගන්න එක, මොකක් හරි ඇලෙන එක, මොකක් හරි උපාදාන කරගන්න එක, මොකක් හරි ගැන මතයක් ප්‍රකාශ කරන එක, ඒවා නැවත නැවත අසුර කරන්න කියලා ඒවැයිම තියෙන ගති ලක්ෂණ කාවද්ද ගන්න එක, මෙන්න මේවැයෙන් එහෙමනම් අපේ හිත නිදහස් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සියල්ලෙන් හිත නිදහස් නම් අපිට කියන්න පුළුවන් අන්න පූර්ණ විමුක්තියක් සහිත කෙනෙක් කියලා. එහෙනම් පින්වත්නි, මේ බඳු විමුක්තියක් පිණිස, මේ බඳු අවබෝධයක් නිදහසක් පිණිස ගමන් කරන ක්‍රමය අනුගමනය කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ. දැන් එතකොට කොහොමද අපි අන්ත දෙකෙන් අපේ හිත නිදහස් කරගන්නේ? ඉතින් ඒක ගැනත් මේ කච්චානගත සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ කියනවා, ලෝක සමුදයංචකෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සා නහෝති. දැන් ලෝක සමුදය යම්ස කෙනෙක් නැවත නැවත දකිනවා නම් එතකොට නැත කියන අන්තයෙන් මේ හිත නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි මේක ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් දැන් අපි ඉන්නවා නම් නැත කියලා අර්ථය අන්තයක. අපි කියනවා මෙතන කෙනෙක් නැහැ, මෙතන සත්වයක් නැහැ, මෙතන පුඤ්ජලයක් නැහැ, මෙතන දෙයක් නැහැ, මෙතන ධාතුලක් ධාතුවක් නැහැ, මෙතන මොකක්වත් නැහැ. තන හුදු හිතින් හදාගත්ත දෙයක්. කිසිවක් නැහැ කියන අන්තේ යම්ස කෙනෙක් ඉන්නවා නම් අපි හිතමු යා සම්මාදිට්ඨියක ලෞකික සම්මාදිට්ඨියක ඉඳන් කටයුතු කරනවා. ඉතින් යාට එතකොට තේරෙනවා මෙතන කෙනෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා වගේ එක්තරාන්දමකින් යාට කෙනෙක් ඉන්නවා වගේ හැඟීමක් එතෙන් දෙනවා. කර්මයේ කර්මඵලයේ විශ්වාස කිරීමක් එතෙන් දෙනවා. යම් පමණක සත්‍යතාවයක්, සම්මුති මට්ටමක සත්‍යතාවයක් එතන තියෙනවා. හැබැයි එතන එපමණක් නෙමෙයි, එයා දැන් භාවනාවක් වඩන්න උත්සාහන්ත වෙනවා. අපි තෙමුන් සතිපට්ඨානයක් වඩන්න යා උත්සාහන්ත වෙනවා. එයා මොකද කරන්නේ? පුළුවන් තරම් සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. එහෙම සිහිය දියුණු කරන්න දියුණු කරන්න එයාට අන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි හිතමු එයා ධාතු කර්මස්ථානයක් ඉස්සර කරගත්තා. මේ ධාතු කර්මස්ථානය එයා දැන් වඩනවා. සක්පන් භාවනාවක පුළුවන් තරම් මේ දැනෙන දේවල් ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් එයාට එතකොට දැනෙනවා සක්මන් කරද්දි තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, තෙතමනේ ඇති තැන්, වියලී ගති. ඉතින් මේ වගේ විවිධාකාර දේවල් මෙයාට දැනෙනවා. මේ බොහොම ප්‍රාථමික මට්ටමේ ඍජු අත්දැකීම් තමයි මේ ඉස්සර කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මේ හිතින් හදාගත්ත සංකල්ප නෙමෙයි, සම්මුති නෙමෙයි, මේ එක වචනයක්වත් නැතත් මේ දේවල් යෝගාචරයට අත්දකින්න පුළුවන්. ඍජුව අත්දැක ගන්න පුළුවන්. මෙන්න මේ ඍජුව අත්දැක ගන්නා ඒ ඍජු අත්දැකීම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේකට පසුකාලීනව පරමාර්ථ ධර්ම කියලා නමක් යොදලා තියෙනවා. කෙසේ නමුත් මේ ධාතු කර්මස්ථානයකදී මේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ තමයි දැන් ඔන්න යෝගාචරයේ අත්දකින්නේ. එයා මේ අත්දැකීම දැන් හොඳට විග්‍රහ කරලා බලනවා. ඉතින් එතකොට එයාට තේරෙනවා මේ සක්මන කරනකොට මේ තද ගති ඇති වෙනවා, රළු ගති ඇති වෙනවා, උණුසුම් ගති ඇති වෙනවා, සිසිල් ගති ඇති වෙනවා, ගොරෝසු ගති ඇති වෙනවා, සිනිඳු ගති ඇති වෙනවා, බර ගති ඇති වෙනවා, සැහැල්ලු ගති ඇති වෙනවා. එතකොට මේ ඇතිවීම තමයි යා දකින්නේ. සමුදය පක්ෂය තමයි යා දකින්නේ. ලෝක සමුදයන්ත කෝ කච්ඡාන සමුදයන්ච කෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. එතකොට මේ සමුදය පක්ෂය නැවත නැවත දකිමින් වාලේ කාලය ගත කරද්දී ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් යාට ඒක වැටහෙද්දී එතකොට කවුරු හරි කිව්වොත් නෑ මේ මොකක්වත් නෑ කියලා යම්සේ මතයක් ප්‍රකාශ කරොත් ඉතින් යාට ඒක පිළිගන්න ඕමනාවක් නැහැ. මොකද යා දන්නවා මේ දේවල් හට ගන්නවා. හට ගන්නා පක්ෂය දකිනකොට යාට ඒකාන්තයෙන් නැත කියලා ඒ අන්තයේ පිහිටන්න විදිහක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ලෝක නිරෝධං කෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්ථිතා සා න හෝති. දැන් අර්ථ නැත්තාම ඔන්න සතිපට්ඨානේ තව දිගට වඩනවා අපි තමු ධාතු මනසිකාරයේ දිගට වඩනවා. ඉතින් යාට දැන් ඔන්න තේරෙන්න පටන් ගන්නවා අර හටගත් තද ගති නැති වෙලා යනවා. හටගත් රළු ගති නැති වෙලා යනවා. හටගත් සිනිඳු ගති නැති වෙලා යනවා. හටගත් උණුසුම් ගති නැති වෙලාත් යනවා. නිරුද්ධ වෙලාත් යනවා. හටගත් සිසිල් ගති, උණුසුම් ගති, බර ගති, සැහැල්ලු ගති මේ සියල්ල එතන එතන නැතිවීමකුත් පෙන්වුම් කරනවා. ඉතින් හට ගන්නවා පමණක් නෙමෙයි නැතිවීමක්, නිරුද්ධ වියාමක් ඒ තැනත් දැන් අත්දකිනවා. නැවත නැවත දැන් ඒ පැත්ත යා බලන්න බලන්න හැම තැනම පේන නැති වියාමක්, ෂේ වියාමක්, නිරුද්ධ වියාමක්, වැය වියාමක් තමයි අදහින්නේ. දැන් එතකොට මේ සියල්ල නැතිවීම තමයි දැන් එයා දහින්නේ. දැන් මේ සියල්ල නැතිවීම ෂේ වියාම, වැය වියාම, නිරුද්ධ වියාම නැවත නැවත අත්දකින මේ යෝගාවචරයට සියල්ල ඇත, සදාකාලිකව ඇත කියන ඒ අන්තයේ එහෙනම් පිහිටන්න හැකියාවක් නැහැ. මොකද එයාට නිරන්තරයෙන් මේ නැතිවීම පේන්නේ. නැතිවීම පේන යාගේ හිත එහෙනම් සියල්ල ඇත කියන අන්තයේ පිහිටන්නේ නැහැ. ඒ වගේමයි නිරන්තරයෙන් ඇතිවීම දකින යෝගාවචරගේ හිත කිසිවක් නැත කියන අන්තයේ පිහිටන්නේ නැහැ. එතකොට දැන් මෙතන තේරෙනවා මේ හුදෙක් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් මෙතන තියෙනවා. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එයාට තේරෙනවා මේ දෙකමයි මේ සිද්ධ වෙන්නේ. ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් මෙතන තියෙනවා. දිගට පැවතීමක් ඇත්තෙත් නැහැ. කිසිවක් නැත්තෙත් නැහැ. නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් ක්‍රියාත්මක වෙනකොට එතකොට අන්න මෙයාගේ හිත ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන පුදුමාකාරශන බංගුර බවක්. මෙතන නැහැ දිගට පැවැත්මක්. මෙතන නැහැ ස්ථිර බවක්, සදාකාලික බවක්. මෙතන තියෙන මොහොතක් පහදා වෙනස් වීමක්. මොහොතක් පාසා ඇතිවිලා නැති වී යාමක් මෙතන තියෙන. කියලා අන්න අනිත්‍ය ලක්ෂණය එයාගේ හිතේ හොඳට තහවුරු වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් ස්වභාවයක් තියෙනවා නම් ඒ සියල්ලෙම මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය උරුම කරගෙනයි තියෙන්නේ කියලා මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් නිරන්තරයෙන් පෙළෙන බවක්, වෙහෙසටපත් වීමක්, මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත සියල්ලෙහි තියෙනවා කියන ඉන්නේ අවබෝධය, යාගේ ඒ එහෙමත් නැත්නම් ඒ දුක්ඛ ලක්ෂණය එයාට ඔන්න ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තරම් ඇතිවීම නැතිවීම ස්වභාවයක් නම් තියෙන්නේ. ඉතින් මෙතන කොහොමද දිගට පවතින ආත්මයක් පවතින්නේ? දිගට ඉන්න කෙනෙක් කොහොමද පණවන්නේ? මමෙක් පණවන්නේ කොහොමද? ඒ වගේම මේ මුළු ක්‍රියාදාමය මගේ වසඟෙහි පවත්වන්නේ කොහොමද කියලා අන්න එයාට තවත් පැත්තකින් අනාත්මය පිළිබඳ නැත්නම් අනාත්ම දර්ශනයක් හිතේ පොඩ පොඩ හටගන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ සතිපට්ඨාන භාවනා කියන කොටසදී මේක ධාතු කර්මස්ථානයකද වෙන්න පුළුවන්, ආනාපාන සතියකද වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වේදනානුපස්සනාවකද වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාවකද වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් නැවත නැවත දකින්න දකින්න ඒවැය තියෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහය තේරුම් ගන්න තේරුම් ගන්න, ඒ ලක්ෂණය තේරුම් ගන්න තේරුම් ගන්න අන්න මේ යෝගාචරයේ හිත අර ඇත කියන අන්තේනුත් නැත කියන අන්තේනුත් දහස් වීමක් එමනම් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ කොටසටම බුදුරජාන් වහන්සේ ඊළඟට පටිච්චසමුප්පාදය ගැන ඉගැන්වීමක් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා අර සියල්ල ඇත කියන අන්තයේ ගන්නෙත් නැතිව, සියල්ල නැත කියන අන්තයට යන්නෙත් නැතිව බුදුරජාන් වහන්සේ මැද මාවතකින් ධර්මයක් දේශනා කරනවා. සබ්බං අත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ සබ්බං නත්ථීති අයං ဒුතියෝ අන්තෝ ඒතේ තේ කච්චාන උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. මේ ඇත නැත කියන අන්ත දෙකම ග්‍රහණය නොකර මැදකින් මධ්‍යස්ත ප්‍රතිපදාවකින් බුදුරජාන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇති කල්හි මෙය වෙයි, මෙය ඇතිවීමෙන් මෙයත් ඇති වෙයි, උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නැති කල්හි මෙය නොවේ, මෙය නිරුද්ධ වී යාමෙන් මෙයත් නිරුද්ධ වී යයි. එතන මෙන්න මේ පටිසමුප්පාද ධර්මතාව, මෙන්න මේ පටිසමුප්පාද න්‍යාය විශේෂයෙන්ම අපි සිහිපත් කරගත යුතුයි. මේකේ මේ ඊළඟට ප්‍රකාශ වෙන අංග මේ පිංගුතුන් අහලා තියෙනවා. ඒවට කියනවා පටිසමුප්පන්න අංග කියලා. ඒ කියන්නේ යදිදං අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපච්චය සලායතනං, සලායතනපච්චය පස්සෝ, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ සමුදය පක්ෂය අවිද්‍යාව ඇති කල්හි සංස්කාර පහළ වේ. සංස්කාර ඇති කල්හි සංස්කාරවල ඉපදීමත් සමග විඥාන උපදී නැත්නම් විඥාන පහළ වේ. විඥාන ඉපදීමත් සමග විඥාන ඇති වෙන කල්හි ඊළඟට අන්න නාම රූප පහළ වේ. නාම රූප පහළ වීමත් සමග සලායතන පහළ වේ. සලායතන පහළ වීමත් සමග ස්පර්ශ පහළ වේ. ස්පර්ශ පහළ වීමත් සමග වේදනා පහළ වේ. වේදනා පහළ වීමත් සමග තණ්හා පහළ වේ. තණ්හා පහළ වීමත් සමග ඔන්න උපාදාන පහළ වේ. උපාදාන ඇතිවීමෙන් භවයක් සකස් වේ. භවයක් සකස් වුනාම ඉපදීමක් සිදු වේ. නැත්නම් ඉපදීමක් හටගනී. ඉපදීමක් තිබෙනවා නම් ඉදීමක් හටගැනීමෙන් එය ජරාවට යාමක්, මරණයට පත්වීමක්, ඒ නිසාම දුකක්, ශෝක කිරීමක්, හඬා වැටීමක්, මේ සියලු දුක හට ගැනීමක් සිදු වේ. එහෙමනම් එතකොට මෙතෙන්දි මෙන්න මේ පටිසමුප්පාද න්‍යාය ඉදප්පච්චේතාව, මෙය ඇති කල්හි මෙය වෙයි, මෙය ඉපදීමෙන් මෙය උපදී, මෙය නැති කල්හි මෙය නොවේ, මෙය නැති වී යාමෙන් මෙයත් නැති වී යයි කියන මෙන්න මේ ඉදප්පච්චේතාව, පටිසමුප්පාද ධර්මතාව, න්‍යාය දැන ගැනීම, ඊට අනුකූලව අපේ අත්දැකීම විමසා බැලීම අතිශය වැදගත් වෙනවා. දැන් එතකොට අපි සතිපට්ඨානයක් වඩනකොට දැන් අපේ දැන් මේ නුවණ බුදුරජාන් වහන්සේ ටික ටික ගැඹුරට අරගෙන යනකොට මේ සම්මාදිට්ඨියේ විවිධ ප්‍රඥා මට්ටම් අපේ හිතේ පොඩ පොඩ දියුණු වෙනකොට මෙන්න මේ වගේ විශේෂ ඉගැන්වීම් ගැන මේ බුදුරජාන් වහන්සේ ඒ ප්‍රඥාවට යොදන නැත්නම් ඒ ප්‍රඥාව තව තව දියුණු වීම සඳහා බුදුරජාන් වහන්සේ කරලා තියෙන මඟ පෙන්වීම් අපේ භවනාවට එකතු කරගන්න එකත් ඉතාම වටිනවා. ඉතින් එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක එක පාඩම් ඉතින් අපිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තේරුම් කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි ප්‍රායෝගිකව මේ වගේ දෙයක් කොහොමද අපේ භවනාවට එකතු කරගන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලමු. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපි සක්මන් භාවනාවේ යෙදෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා පාදයක් ඔසවලා බිමින් තියෙනවා. පොළවේ එක ස්පර්ශ වෙනවා. ඒතර ඔසවාගෙන ඉන්නකොට අපිට ඒ තරම් දැනීමක් නැහැ. පාදයේ තියෙන නිකන් අහසේ. ඒ තරම් දැනීමක් නැහැ. ඊට පස්සේ ඔන්න පාදයේ පොළවේ වැදුනා. ස්පර්ශ වුණා. ඒත් එක්කම ඔන්න අපි හිතමු උපේක්ෂා වේදනාවක් ඔන්න හටගත්තා. යම් දැනීමක් හටගත්තා. ඊට පස්සේ ඔන්න ආයෙත් ඒ පාදයේ එසෙව්වා. අර එසවීමත් සමග ඒ ස්පර්ශය අවසන් වුණා. අර තිබිච්ච වේදනාව අවසానයි. පහව ගියා. එතකොට ඊළඟ පාදය. දැන් ඒ පාදය ඔසවනකොට ඔසවාගෙන ඉන්නකොට විශේෂ දැනීමක් ලොකුවට නැහැ. ඒක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වීමත් එක්ක යම් දැනීමක් වේදනාවක් තියෙනවා. එතකොට නැවතත් ඒ පාදය ඔසවනකොට අර ස්පර්ශය අයින් වෙලා යනවා. වේදනාව දුර වෙලා යනවා. ඉතින් ඉතාලම සරලව ගත්තොත් එතකොට මෙන්න මේ පොළවත් සමග පාදයේ ස්පර්ශ වීම නිසා තමයි අර ප්‍රබල දැනීමක් ප්‍රබල වේදනාවක් අපේ පාදයේ හටගන්නේ. ඒක අපේ උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ ඊට අනුරූප ස්පර්ශයක් සිද්ධ වුණා නම් එහෙමනම් ඒ වේදනාව පහළ වෙනවා. ඒ කියන්නේ සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නම් සිද්ධ වුනේ සැප වේදනාවක් පහළ වෙනවා. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නම් සිද්ධ වුනේ දුක් වේදනාවක් පහළ වෙනවා. උපේක්ෂා වේදනාවකට තුඩු දෙන වේදනාවක් නම් සිද්ධ වුනේ උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කෙනෙකුට මේ බොහොම සරලව මේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ එතන එතන වේදනාව හට ගන්න හැටි හඳුනා ගන්න පුළුවන්. මේක සරලයි. ඉතාලම සරල තැනක් මම මේ කියන්නේ. ඉතින් ඒකට යාට තේරෙනවා මේ මෙය නිසයි මෙය වෙන්නේ. ස්පර්ශය නිසයි වේදනාව පහළ වෙන්නේ. අපි හිතමු ඔන්න අපි ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩනකොට දැන් එයාගේ හිතේ හොඳට සතිය පිහිටලා යා ඒ දිහා බලාගෙන හොඳට ඒ ධර්ම ප්‍රගුණ කරනවා නම් සමහරවිට යාට තේරෙනවා මේ හුස්ම රැල්ල ස්පර්ශ වීමත් සමග අපි තුමා ආස්වාස හුස්ම රැල්ල ස්පර්ශ වීමත් සමග ඒකේ සිසිලසක් එයාට දැනෙනවා. එන දැනීමක් පහළ වුණා. එන ප්‍රශ්වාස හුස්ම රැල්ල ස්පර්ශ වීමත් සමග ඒකේ යම් උණුසුමක් දැනෙනවා. ඒතර මෙන්න මේ දැනීම පහළ වෙන්නේ අර ස්පර්ශය නිසා. පස්සපච්චා වේදනා කියන මෙන්න මේ යුගලය අපිට භාවනාවේදී පහසුවෙන්ම මේ පරිසම්පාදයේ තේරුම් ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් තැනක්. ඉතින් හැබැයි මෙතනින් සෑහීමකටපත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ ධර්මතාව තේරුම් ගන්න. මේ එකක් නිසයි තව එකක් හටගන්නේ. එකක් මත පිහිටාගෙනයි තව එකක් සිද්ධ වෙන්නේ. කියලා මෙන්න මේ හේතුඵල ධහම අවබෝධ කර ගැනීම සඳහා යම් පිවිසීමක් මෙතනින් කරන්න පුළුවන්, ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේක දිගට දිගට මේ අවබෝධය කරගෙන යනකොට, දියුණු කරගෙන යනකොට, විශේෂයෙන්ම චිත්තානුපස්සනා වගේ මට්ටම් වලට හිත පිවිසෙනකොට මේ අනේකුත් ඒ පරිසම්පාද යුගලයන් ක්‍රියාත්මක වෙන හැටි යෝගාවචරයෙකුට විමසලා බලන්න පුළුවන්. හැබැයි මේ විමසා බලනවා කියන්නේ දිගින් දිගට පුළුවන් තරම් පොත්පත් කියවමින් ඒවැ අර්ථ තේරුම් ගනිමින් එහෙම නැත්නම් ඒවා ගැන සුතමේ ඥානයක් ඇති කර ගැනීමම නෙමෙයි. දැන් මේ අවබෝධය ලබද්දී අපේ හිත නිශ්ශබ්දයි. ස්පර්ශයක් සිද්ධ වෙනකොට වේදනාවක් හටගන්නා බව තේරුම් ගන්න හිත කියවන්න අවශ්‍ය නැහැ. හිතේ ඒ වෙලාවේ මොකක්වත් පොතක පතක තිබිච්ච දෙයක් සංඥා වශයෙන් මතුවෙලා නැහැ. හිත තියෙන්නේ බොහොම නිශ්ශබ්ද පරිසරයක. එයා බොහොම විමසිල්ලකින් මේ අත්දැකීම ලබනවා. ඒ අත්දැකීම ලබද්දී තමයි තේරෙන්නේ ස්පර්ශ වෙනවා වේදනාවක් පහළනවා, ස්පර්ශ වෙනවා වේදනාවක් පහළනවා. මෙයා මේ අත්දැකීම් අනුසාරයෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂය අනුසාරයෙන් තමයි යා තේරුම් ගන්නේ මේ වේදනාව හටගන්න නම් වේදනාව පහළ වෙන්න නම් අනිවාර්යෙන් එහෙනම් මෙන්න මේ ස්පර්ශය අත්‍යවශ්‍යයි. ස්පර්ශය නැති කල්හි වේදනාවක් නැත. ස්පර්ශය නිරුද්ධ වී යාමෙන් වේදනාව නිරුද්ධ වී යයි. ඉතින් මේකට හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. දැන් ඉස්සර කාලේ මේ ගිනි මත් මේ උපදවා ගන්න, ගින්දර ඇති කර ගන්න අද කාලේ වගේ ලයිටර්වත් ගිනි පෙට්ටිවත් මාකත් තිබිලා නැහැ. මේ ටිකක් වියලි දඬු දෙකක්, කෝටු කෑලි දෙකක් එකට අතුල්ලලා අතුල්ලලා තමයි ඒ ගිනි පුපුරු ඇති කරගෙන ඒක පුළුන් වගේ දෙයකට, සුඹුලු වගේ දෙයකට යොදලා එතනින් තමයි ගිනි අවලෝගෙන තියෙන්නේ. එතෙ බුදුරජාන් වහන්සේ කියනවා මේ ඒ ගිනිගානා දඬු දෙක අරගෙන හොඳට අතුල්ලලා 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 ඒක පැත්තර කරලා තිබ්බොත් මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අර ඒ ඇතිල්ලීම නිසා පහළ වුණ යම් කිසි උෂ්ණයක් තියෙනවද, යම් තාපයක් තියෙනවද, ඒක ඇතිල්ලීම නතර වීම නිසා ඒක දැන් ඒ තාපය පරිසරයට මුදා හරිනවා. පරිසරයට ඒක වියකිලා යනවා, නිදහස් වෙලා යනවා. ආයි මේක ඇතුළුවොත් ආයෙත් ඒ රසනේ හට ගන්නවා. ඒක ආයෙත් පැත්තකින් කරලා දෙපැත්තර කරලා තිබ්බොත් ආයෙ හටගත්ත රසනේ නැති වෙලා යනවා. ඒතර මෙන්න මේ ස්පර්ශ වීම නිසා යන්නේ රසනේ හටගත්තේ. ස්පර්ශය නැත්තම් ඒ උෂ්ණයේ ඒ තාපයේ හට ගැනීමක් නැහැ. ඒතර මේක නිසයි මෙය වෙන්නේ. ඒතර මෙය නිසා මෙය වෙයි. මේ ඇතිකල්හි මෙය ඇත. මේ ඇතිවීමෙන් මෙය ඇතිවේ. කියන මෙන්න මේ යමක් නිසා යමක් හටගන්නා ඒ න්‍යාය අපි තේරුම් ගන්නවා. එතකොට මෙය නැත්නම් මෙය නොවේ, මේ නැති වී යාමෙන් මෙයත් නැති වී යයි කියලා අන්න මේ එකකට එකක් ඈඳිලා තියෙන හැටි. මෙන්න මේ ඈඳුත්ත, මෙන්න මේ යුගලය එකක් නිසා එකක් වන බව අන්න යෝගාවචරයේ ටික ටික තේරුම් ගන්නවා. තොර මෙන්න මේ වගේ මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායත් ඊට අනුකූලව ඒ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය සම්තෘප්ත කරන මෙන්න මේ යුගලේනුත් ඒවට කියන්නේ පටිච්චසමුප්පන්න ධර්ම කියලා. මෙන්න මේ පටිච්චසමුප්පන්න ධර්මත් ඒ යුගලයත් ඒ ඈඳුත්තත් විමසන්න අන්න යෝගාවචරයේ උත්සාහවන්ත වෙන්න වෙන්න තවත් ගැඹුරකින් එයාගේ හිතේ දර්ශනයක් පහළ වෙනවා. ඒත් එයාට තේරෙන්නේ මොකද්ද? මෙය ඇත්නම් මෙන්න මෙය වෙයි. මෙය නැත්නම් මෙය නොවේ. ඒත් එයාට මේ අන්ත දෙකේම යා ඉන්නේ නැහැ. ඇත්නම් තමයි මෙයත් ඉන්නේ. මෙයා නැත්නම් මෙයා නැහැ. දැන් මේ නිරුද්ධ වියාම ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අවිජ්ජායත්‍යේව අශේෂ විරාග නිරෝධෝ සංඛාරා නිරෝධා. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධා නිරෝධෝ සලායතන නිරෝධා. ඔය විදිහට ඒ අවිද්‍යාව නිරුද්ධ වෙලා නම් අවිද්‍යාවේ හට ගැනීමක් නැත්නම් සංස්කාරවල හට ගැනීමක් නැහැ. සංස්කාර හට ගැනීමක් නැත්නම් විඥාන හට ගැනීමක් නැහැ. විඥාන හට ගැනීමක් නැත්නම් නාම රූප හට ගැනීමක් නැහැ. නාම රූප හට ගැනීමක් නැත්නම් සලායතන හට ගැනීමක් නැහැ. සලායතන හට ගැනීමක් නැත්නම් ස්පර්ශ හට ගැනීමක් නැහැ. ස්පර්ශයන්ගේ හට ගැනීමක් නැත්නම් වේදනාවල හට ගැනීමක් නැහැ. වේදනාවල හට ගැනීමක් නැත්නම් තණ්හාවේ හට ගැනීමක් නැහැ. තණ්හාවේ හට ගැනීමක් නැත්නම් උපාදානවල හට ගැනීමක් නැහැ. උපාදානයක් නැත්නම් භවයක් නැහැ. භව තත්වයක් නැහැ. භවයක් නැත්නම් ඉපදීමක් නැහැ. ජාතියක් නැහැ. ජාතියක් නැත්නම් ජරාවක් මරණයක් ශෝක කිරීමක් හඬා වැළපීමක් මේ කිසිම දුකක් නැහැ. එහෙමනම් මෙන්න මේ ක්‍රමානුකූලව බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මෙන්න මේ මාර්ගය මෙන්න මේ පටිච්චසමුප්පාද ඉගැන්වීම අර ඇත කියන අන්තයේත් නැහැ නැත කියන අන්තයේත් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ ඉදප්පච්චේතාව මේ ඇති කල්හි මේ වෙයි මේ නැති කල්හි මේ නොවේ කියන මේ මැද මාවතකින් තමයි දියත් කරලා තියෙන්නේ. මැද මාවත ක්‍රම තමයි ආරෂ්ඨාංග මාර්ගය කියලාත් කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියලායි කියන්නේ. එහෙමනම් එතකොට දැන් යෝගාවචරේ අපි හිතමු එයා ටික ටික දැන් විපස්සනාවක් දියුණු කරනවා. අපි හිතමු දැන් එයා වේදනානුපස්සනාවක් වඩනවා. ඉතින් එයාට එතකොට තවදුරටත් තමලාට තේරෙනවා. එයා වේදනානුපස්සනාවක් වඩද්දී විවිධ වේදනාවන්ගේ හට ගැනීම තේරුම් ගනිමින් ඉන්නවා. ඇතැම් වෙලාවට මේ වේදනාව හට ගැනීමත් එක්ක අපි හිතමු දැන් සැප වේදනාවක් හටගත්තේ. ඒත් එක්ක මේ සැප වේදනාවට හිතේ යම් ආසාවක් පහළ වෙනවා. මේ සැප වේදනාවට හිතේ යම් කැමැත්තක් පහළ වෙනවා. ඒ සැප වේදනාව තව ටිකක් තිබුණා නම් හොඳයි කියලා තණ්හාවක් පහළ වෙනවා. සමහරවිට හිත ඔන්න ඒක ගිහිල්ලා අල්ල ගන්නවා. ඒකේ බැස ගන්නවා. එතකොට අන්න මේ වේදනාව ඇතිවීමෙන් ආසාවක් තණ්හාවක් පහළ වෙන හැටි ඒ යෝගාවචරය තමන්ගෙම හිත දිහා තේරුම් ගැනීම තුලින් එයා වටහා ගන්නවා. හිතේම ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම තුලින් එයා වටහා ගන්නවා. අපි හිතමු හිතේ යම් සමාධිමත් බවක් දියුණුවා. දැන් කායික සැපයක් දැනෙනවා, කායික සැහැල්ලුවක් දැනෙනවා. මෙතෙක් වෙලා තිබිච්ච කායික වේදනාවන් ඔක්කොම පහව ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට දැන් හරි කැමති. දැන් හරි ආසයි. දැන් අන්න දන්නේම නැතුව මේ සුඛ වේදනාවට, මේ සැප වේදනාවට, මේ සැහැල්ලුවට අන්න හිතේ ලොකු ආසාවක්. ඒකට බැහැගන්න උවමනාවක්. ඒක අල්ලගන්න උවමනාවක්. ඒක කියාපාන්න උවමනාවක්. ඒකම ඉල්ලන ගතියක්. ඒකටම ලොල් වෙච්ච ගතියක් ඔන්න හිතේ ඇති වෙනවා. වේදනාව ඇති කල්හි තණ්හාව පහළ වෙයි. වේදනා පච්චය තණ්හා. තණ්හාව නම් පහළ වුණේ ඒක තව ටිකක් එහාට ගෙහිලා ඔන්න තණ්හාව ඇති කල්හි උපාදානයක් සිද්ධ වෙනවා. මේක තමයි අල්ලගන්න ඊට පස්සේ. මේ සැප වේදනාව හරිම හොඳයි. මේකට දැන් මේක දැන් මගේ කරගන්න ඕනේ. මේක මං අල්ලගන්න ඕනේ. මේක මං හොඳයි කියලාගෙන ඔන්න ඒකට බැහැගත්තා. උපාදානයක් කරගත්තා. ඊට පස්සේ එයා ඉන්නේ ඒ ලෝකේ. ඒ සැප වේදනාවෙන් යුක්ත ලෝකයක් එයා හදාගෙන. දැන් මේ සාමාන්‍ය ප්‍රകൃති ලෝකෙ නෙමෙයි. භාවනාවෙන් වේවා නැත්නම් වෙන උපක්‍රම වලින් වේවා. එයා දැන් හදාගත්ත ලෝකයක තමයි දැන් ඉන්නේ. දැන් අන්න භව තත්වයක්. දැන් ඔන්න හට අරගෙන. ඉතින් මේ භව තත්වයේ දිගට පවතින එකක් නෙමෙයි. මේ භව තත්වයේ කැඩෙනවා, බිඳෙනවා, කඩාගෙන වැටෙනවා. එතකොට අන්න ජාති, ජරා, මරණ, ශෝක පරිදේව ඔන්න ඔක්කොම ටික හම්බ වෙනවා. එතකොට මේ එක පැත්තකින් අපි මේ භවනාවෙන්වත් තව තව ඉදිරියට ඉස්සරහට කටයුතු කරද්දී තව තව අපේ මේ හිතේ ක්‍රියාකාරීත්වය නැත්නම් හිතේ යාන්ත්‍රණය යෝගාවචරයේ පොඩ පොඩ විමසා බලනවා. මේ විමසා බලන්න විමසා බලන්න මෙන්න මේ පටිච්චසමුප්පාදය තව තව යාට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ තවත් මෙහාට ගත්තොත් අපිටම එයා තේරුම් ගත්තා සංස්කරණයක් වීම හරහායි මේ හිතේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. සංස්කරණයන් වීම හරහායි හිතේ විඥානයන් හටගන්නේ. මෙන්න මේ වගේ දේවල් ඇත්තටම විමසන්න නම් සෑහෙන්න හිතේ සංහිඳියාවක්, සෑහෙන්න හිතේ නිස්කලංක බවක්, සෑහෙන්න හිතේ පැහැදිලි බවක් ඇති කරගන්න අවශ්‍යයි. මොකද මේ පටිච්චසමුප්පාදයේ මුල් මුල් අංගවල නැත්නම් පටිච්චසමුප්පාද අංගවල මේ මුල් මුල් යුගලයන්ට එන්න නම් හිත ටිකක් පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. හිතේ සෑහෙන්න නිශ්ශබ්ද භාවයක් අත්දකලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් අමාරුයි. සුතමේ ඥානයක් වශයෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතේ ස්වභාවයක් වශයෙන් මේවා හඳුනා ගන්න නම් විශේෂයෙන්ම සංස්කරණ නිසා විඥාන හට ගන්න හැටි එහෙම තේරුම් ගන්න නම් මේ හිතේ සෑහෙන්න සංස්කරණ වලින් තොරව වාසය කිරීමක් ඒ තනත්තා යෝගාවචරය හඳුනාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ යෝගාවචරයාගේ හිතේ මේ දහම ප්‍රගුණ වෙන්න මේ පටිච්චසමුප්පාදයේ විවිධ පැති මේ යෝගාවචරයාගේ හිතේ දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙහෙම දියුණු වෙන්න යාට මොකද තේරෙන්නේ? විශේෂයෙන්ම මෙන්න මේ හට ගන්නා පැත්තේ එයාට තේරෙනවා. ඉතින් මේ පරිසෝපපාද අංග ක්‍රියාත්මක වෙනවා කියන්නේ අවිද්‍යාවක් නිසා සංස්කාර හට ගන්නවා කියන්නේ, සංස්කාර නිසා මේ විඥාන හට ගන්නවා කියන්නේ, විඥාන නිසා නාම රූප හට ගන්නවා කියන්නේ, නාම රූප නිසා සලආයතන හට ගන්නවා කියන්නේ, සලආයතන නිසා ස්පර්ශ හට ගන්නවා කියන්නේ, ස්පර්ශ නිසා වේදනා හට ගන්නවා කියන්නේ, වේදනා නිසා තණ්හා, තණ්හා නිසා උපාදාන, උපාදාන නිසා යම්සේ අලුත් භව තත්ත්වයක්. සේ ඒ තත්ත්වය තුළ ඉපදීමක්. ඉපදුනා නම් ඔන්න ඊටකට දුකක්. මේ දුකෙහි හට ගැනීමක් තියෙන්නේ. දැන් මේ හට ගන්නවා කියලා වෙන්නේ දුකක් තමයි හටගන්නේ. මේ නිරන්තරයෙන් දුකක හට ගැනීමක් තමයි මෙන්න මේ සිද්ධ වෙන්නේ. තොර දුකක් උයි මේ හටගන්නේ. මේ දුකෙන් තොර මොකක්වත් මෙතන නෑ. දුකක උයි මේ හටගන්නේ. ඊළඟට නිරුද්ධ වී යන්නේ මොකද්ද? නිරුද්ධ වී යන්නේ දුකක්මයි. හටගන්නවා නම් හේතුප්‍රත්‍යයන් නිසා යමක් හටගන්නවා නම් ඒ හටගන්නේත් දුකක්මයි. නිරුද්ධ වී යාමක් සිද්ධ වෙනවා නම් ඒ නිරුද්ධ වී යන්නේත් ඒ හටගත් දුකමයි. දැන් එතකොට යෝගාවචරයේ මේ අන්දමින් මේක විමසා බලන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ ක්‍රියාදාමය තුල කෙනෙක් පුජ්‍යලයක් ඉන්න බවක් එයා දැන් කිසිසේත්ම අදහන්නේ නැහැ. දැන් මෙතන කෙනෙක් පුජ්‍යලයක් ඉන්න බවක් කිසිසේත්ම එයා පිළිගන්නේ නැහැ. මෙතන තියෙන හුදෙක් දුකක හට ගැනීමක්, දුකකම නිරුද්ධ වී යාමක්. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති, දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. න උපේති න උපාදිති නාදිඨාති අත්තාමේති. මෙතන කිසිසේත්ම කෙනෙක් පුඤ්ඤලයක් මමෙක් ආත්මීය ස්වභාවයක් මෙතන නැත කියලා එයා දැන් තේරුම් ගන්නවා. මේ උපාදානවල ලංවීම තුල, බැස ගැනීම තුල හිතෙන් යම් අදිෂ්ඨාන, එහෙම නැත්නම් මත දැරීම් සිදුවීම තුල කිසිසේත්ම ආත්මීය ස්වභාවයක් එයා දකින්නේ නැහැ. මෙතන හුදෙක් දුකක හට ගැනීමක් තියෙනවා, දුකක නිරුද්ධ වී යාමක් තියෙනවා. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති, දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. න කංකති න විචිකච්ඡති අපරප්පච්චයා ඥානමේවස්සෙත් හොති. දැන් මේ ක්‍රියාදාමය ගැන එයාට දැන් කිසි සැකයක් නැහැ. ඒ ගැන කිසිම විචිකිච්ඡාවක් නැහැ. දැන් වෙන කෙනෙක්ගේ උපකාරයක් නැතත් දැන් මෙයාට මේ දහම ඉස්සරහට ප්‍රගුණ කරන්න පුළුවන්. එත්තාවතාචකෝ කච්චාන සම්මාදිට්ටි හෝති. මෙන්න මෙතෙකින් කච්චාන කෙනෙක් සම්මාදිට්ටික වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරකින් මෙන්න මේ සම්මාදිට්ටිය, ලෝකෝත්තර සම්මාදිට්ටිය කෙනෙක් තුළ හොඳට තහවුරු වීම මේ අවස්ථාවේදී මේ කච්චාන ස්වාමින් වහන්සේට මතක් කරලා දෙනවා. හොඳයි, පින්වත්නි, අපි අද එතකොට සාකච්ඡා කළේ මේ කච්චානගොත්ත සූත්‍රයේ අසුරෙන් මේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක මේ විවිධ සුවිශේෂී පැති මේ කච්චාන ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙන්නේ කියන කාරණාව. ඉතින් අපිත් මේ කාරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපේ භවනාවටත් මේ ඉගැන්වීම් තුලින් යම්කිසි උපදේශක් මඟ පෙන්වීමක් ලබාගෙන අපි තුලත් නිවර්ති සම්මාදිට්ඨියක් ඇති කරගන්න මහන්සි වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පින්දුන්ට යම්කිසි ගැටලු සහගත තැන් එහෙම මතුවලා තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. එහෙමනම් දැන් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මතක් කරනවා.
ඉන්දිරා වීරසිංහ මහත්මිය අද ස්වීමක් කර තිබෙනවා ඔබගේ පැණි ඉදිරිපත් කරන්න. දැන් අපි මෙතන ස්පර්ශ කරන්නේ උපතේකේ වේදනාව ලබන්නේ ඒ ඔක්කොම අපි තුල තියෙන දිට්ටි නේද? මම හිතන්නේ
දිට්ටි
කියන්නේ අපි දැන් කියන්නේ ස්වාමිනාසේ දිට්ටිය මම අල්ලගෙන ඉන්න දේවල් කියන්නේ දිට්ටියනේ. ඒක නිසා අපි
කිව්වා නෑ එහෙම දිට්ටියක් කියලා මෙතනට ගන්න අවශ්‍ය නැහැ. දැන් මෙතන දිට්ටිගත වීමක් කිසිසේත්ම දැන් වෙලා නැහැ. මෙතන එතන දැකීමක් නෙ මෙතන මේ සිද්ධ වෙන්නේ. දෘෂ්ටිගත වීමක් කියන්නේ අර දැඩිව ග්‍රහණයක් හරහා ගිහිල්ලා මනසේ මුල් බැසගත්ත මට්ටමක් තමයි දෘෂ්ටිගත වීමක් කියලා කියන්නේ.
ඒක ස්වාමිනාට දැන් අපි කෙනෙක් එක හැප්පෙන්නේ හරි කෙනෙකුට කැමැත්තක් හරි එතනදී කියන්නේ මම කියන මම හරි කියන තැන නිසා මේක දෘෂ්ටියක්
නෙවෙයි. ඔව් එතන තියෙන සක්කාය දෘෂ්ටියක් කියලා කියන්න පුළුවන්. එතන ඉතින් අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් ගැනීමක් සක්කාය දිට්ඨියක් කියලා කියන්න පුළුවන් ඉතින්.
එහෙම ඉන්නේ නේද ගාමිණත් මම කියන එක නවත්දෙන්නේ.
ඔව් ඔව්. ඒක හරි. ඒක හරි. හොඳයි
ස්වාමී.
හොඳයි හොඳයි. ඉතින් ඇත්තටම අර එහෙම මමෙක් පුජ්‍යලයක් පවත්වන්න බැරි වෙනවා ඔය අද විස්තර කළා වගේ. කෙනෙක් එතන එතන හට ගැනීම ස්වභාවයක් එතන එතන නැතිවීම ස්වභාවයක් තේරුම් ගන්න පරිසෝපාදයක් තේරුම් ගන්න මේ දිගට පවතින කෙනෙක් පුජ්‍යලයක් මමෙක් පවත්වන්න බැරි
වෙනවා. එහෙම. යතරින් කියන පදානේ කරටි පදානේ වෙන්නේ නැත්තම් තමයි මම නැති වෙලා
යන්නේ. අනහරි. ඔය කියන්නේ අපිට කියන්නේ ඕ මේ කියන්නේ ගැලවෙන්න පටන් ගන්න ටිකක් එහයින්. දැන් උදාහරණයක් වශයෙන් දැන් සතිපට්ඨානය වඩද්දී අර ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඒ යෝගාචරය කටයුතු කරද්දී සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා අර විස්තර කළා වගේ ඒ ස්වභාවය දකිමින් වාසය කරන්න එයාට එතන තියෙන දුක් ස්වභාවය අනිත්‍ය ස්වභාවය පෙළන ස්වභාවය ෂණ බංගුර භාවය අනාත්ම ස්වභාවය ඕවා තමයි වැටහෙන්නේ. ඉතින් ඒ වැටහෙන්න මෙයාට තවදුරටත් මේක උපාදාන කරන්න අමාරුයි. ග්‍රහණය කරගෙන ඉන්න අමාරුයි. දැන් පේන්නේ මේවා ආදීනව. එතකොට අන්න හිත ඒක අත හැරලා දානවා. ඒක මේ අපි බලෙන් අතාරින්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙනවා නම් අතහැරීම කියන එක ඉබේ සිද්ධ වෙනවා. අතහැරීම කියන එක ඒක ධර්ම න්‍යායක්, ධර්මතාවක්. යථාභූත දර්ශනය අපි දාව පහළ වෙලා නැත්තම් තමයි අපි අල්ලගෙන ඉන්නේ. ඒ අවබෝධය, ඒ ප්‍රඥාව, ඒ සම්මාදිට්ඨිය හිතේ පහළ වෙනවා කියන්නේ මත හැරෙනවා කියන එකයි. දැන් අත හැරෙනවා කියන්නේ උපාදාන නැහැ කියන එකයි. උපාදාන නැහැ කියන්නේ එතකොට තණ්හාව දැන් ඔන්න තණ්හාව ගැලවිලා ගිහිල්ලා. නැත්නම් උපාදාන නැහැ කියන්නේ අපි ඒ භව තත්වයක් දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උපාදාන නැතුව භවයක් පහළ වෙන්න විදිහක් නැහැ. එතකොට භව නිරෝධයක් තමයි එන්න එතකොට දැන් එයා සාක්ෂාත් කරන්නේ. යාට දැන් අලුතෙන් තත්වයක් ඇති කරගන්න ඕමනාවක් නැහැ. අලුතෙන් භව මට්ටමක් භව තත්වයක් හදන්න යාට උමනාවක් නැහැ. මොකද එයාගේ හිතේ උපාදාන නැහැ. උපාදාන නැතුව භව තත්වයක් හදාගන්න විදිහක් නැහැ. එමනම් මේ ඒ සතිපට්ඨානේ ඊළඟට එන අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී. දැන් එයා කිසිවක් උපාදාන නොකර ඉන්න තත්වයක්. කිසිවක් ඇසුරු නොකර ඉන්න තත්වයක්. කිසිවක් අර ලංවීම්, ඒ කියන්නේ උපය, උපාදාන, අල්ලා ගැනීම, බදා ගැනීම, අභිනිවේෂකිනේ බැස ගැනීම, ඒවා ගැන මත ප්‍රකාශ කිරීම, මේ මොකක්වත් නොකර එයාගේ හිතේ ඒ නිදහස, නිස්කලංක භාවය, උපාදාන නොකිරීම, ඒ తත්වයේ පවත්තුමින් නම් එයා වාසය කරන්නේ. ඒ සඳහා නම් එයා ප්‍රයත්නයක් දරන්නේ. ඒතොර අර භව తත්වයක් දැන් එහෙනම් හටගන්න විදිහක් නැහැ. එතකොට අර උපාදාන නොවීම කියන එක යා දැන් අත්දකින්නවා, උපාදාන නොකිරීම කියන එක අත්දකින්නවා. උපාදාන නැත්නම් භවයක් නැත.
අර පුසත් දැන් ඒ තත්ත්වයට අපි දෙදෙන භාවනා කරන්න මොකද කියන්නේ? කියන්නේ ඒ සාමාන්‍ය අපි වැඩ එහෙම නැත්නම් කාගෙත් හරි ගැදෙන අවස්ථාවක ඒ වගේ අවස්ථාවල මේක තංගාල ඇප්ලයි කරලා
නෑ. ඒකේ මට්ටම් දෙකක් තියෙනවා. ඉතින් එකක් තමයි කෙනෙකුට ඕනම් පුළුවන් කිසිම භාවනාවක් නොකර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ගැනවත් අහන්නේ නැතිව, ඒ මොකක්වත් නැතිව ඕනම් එයාට පුළුවන් මම පුළුවන් තරම් උපේක්ෂාවෙන් ඉන්නවා කියලා හිතාගෙන. ඉතින් එයා අකමැති කෙනෙක් එක්ක වුණත් ගැටෙන්නේ නැතුව ඉන්නවා. කැමති කෙනෙක් එක්ක වුණත් ඇලෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මෙතනත් උපේක්ෂාවක් තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ අර යාගේ හිතේ තියෙන ඒ උපේක්ෂා ගතිය. හැබැයි ආ ඉන්නේ තාම ගැටෙන්න පුළුවන් කෙනෙක් එක්ක නොගැටි, ඇලෙන්න පුළුවන් කෙනෙක් එක්ක නොඇලි. දේක කරන්න බැරි නැහැනේ නේද? කරන්න පුළුවන්නේ. ඉතින් ඕකට භවනාවක් අත්‍යවශ්‍යත් නැහැ. නේද?
නැත්නම්
තමයි අර සමාධිය කියන එකට යන්නේ නැහැ. සමාධියක් නැහැ. නෑ මං කියන්නේ සමාධියක් නෙමෙයි, අපි හිතමු සතියවත් ඕනේ නැහැ. මොකක්වත් නැතුව මේක කරන්න බැරිද?
හැබැයි
සතියින් ඉන්න ඕනේ. මේක සම්මතයෙන් ගැටෙනවා කියලා අවබෝධ වෙන්නේ. නෑ මං නම් කියන්නේ නෑ හිතන්න මෙහෙම අපිටමු කවුරු හරි වෙන අපිටමු ක්‍රිස්තියානි භක්තිකයෙක් වෙන්න පුළුවන්, මුස්ලිම් භක්තිකයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අම්මේ ආගම අදහගෙන එයාට පුළුවන් කාත් එක්කවත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒතර මේක ප්‍රමාණවත්ද?
අර නිවනට යන තැන ඉස්කතර එහෙම පුළුවන් ස්වාමීන් වහන්සේ. අපි ගැටුණොත් නේ අපි අකුසල් සිද්ධ කරගන්නේ. කියන්නේ අපි අපේ දෘෂ්ටි, කියන්නේ අපේ මම හරි කියන තැන හිටියොත් නේ. දැන් ඕනිම කෙනෙක් ඉන්න නැතුව සාමාන්‍ය ඉන්නවා නම්, කියන්නේ දැන් ගොඩක් වෙලාවට මට තේරුම් නැත්නම් ස්වාමීන් වහන්සේ, දැන් මම ගැටෙන්නේ මම හරි කියලා හිතුවා.
හරි, දැන් කෙසේ නමුත් ඔය කරන ප්‍රකාශය තුළ, දැන් ඔය මං කියපු දේවල් තුළ ඔක්කොම තාම පුද්ගල ස්වභාවයක් තියෙනවා. අපි පුද්ගලයෙක් වෙලා, මමෙක් වෙලා, මම එයත් එක්ක නොගැටි ඉන්නවා. මම මගේ තරහකාරයත් එක්ක නොගැටි ඉන්නවා. මම මගේ කැමති කෙනත් එක්ක ඇලෙන්නේ නැතු ඉන්නවා. ඉතින් එතකොට තාම අපි ඉන්නේ එක්තරා අන්දමකින් මෝහයක ඉන්නේ. තාම මේ පුද්ගල භාවයක් ඇති කරගෙන මෙතන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා අරයත් එක්ක ඇලෙන්න හොඳ නැහැ. මේ කෙනා අරයත් එක්ක ගැටෙන්න හොඳ නැහැ කියන පදනමක් මත තමයි අපි ඉන්නේ. ඉතින් එතකට සාමාන්‍යයෙන් කියන්නේ මේකට අඥාන උපේක්ෂාව කියලා. ඉතින් මේ අඥාන උපේක්ෂාව ප්‍රමාණවත් නැහැ. මින් එහාට අපිට යන්න අවශ්‍යයි. ඉතින් ඒක තමයි මෙච්චර අපි ගැඹුරක් කතා කරන්නේ. මේ කොහොමද හිතේ ඒ ඇත නැත කියන වගේ අන්ත හටගන්නේ? කොහොමද මේ හිත ගිහිල්ලා දේවල් වලට ඇලිලා ගැලිලා ඒ තුල নিমগ্ন වෙලා බැසගෙන දේවල් ගැන මත ප්‍රකාශ කරගෙන ඉන්නේ කොහොමද? නැත්නම් ඒව ඇසුරු කරන්න ගිහිලා ඒවෙන් ගති ලක්ෂණ උරුම කරගෙන මේ හිත පවතින්නේ කොහොමද කියලා ඒ එච්චර ගැඹුරක් කතා කරන්නේ. මේ ඒ සාමාන්‍ය කෙනෙක් වෙලා නොගැටි නොඇලි ඉඳීම කියන මට්ටම අභිබවා යන්න. ඒ සාමාන්‍ය අඥාන උපේක්ෂාව අභිබවා යන්න. දැන් ප්‍රතිපදාවක් අනුගමනය කරපු කෙනෙක්, භාවනාවක් වඩපු කෙනෙක්, විපස්සනාවක් වඩපු කෙනෙක්, එයා තරහකාරයෙක් අපිටම කවුරු හරි ඉන්නයි කියලා, ඒ තරහකාරයෙක් කියන මට්ටම පවා ඇලෙන්නේ නැතුව, නැත්නම් ගැටෙන්නේ නැතුව, කැමති කෙනෙක් ගැන එක්ක ඇලෙන්නේ නැතුව ඒ එයා ඉන්නේ අර කිව්වා වගේ මට්ටමක නෙමෙයි ඇත්තටම. එයා ඊට වඩා ගැඹුරකට ගිහිල්ලා ඉන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔය සතිපට්ඨානය ගැනම නැවත නැවත අපි කියද්දී ප්‍රකාශ කරන ඒ අනිසිතෝච විහෙරති නජකින්චි ලෝකේ උපාදීති කියන මට්ටම මේ නිකන් හුදෙක් මේ කැමති කෙනා එක නොඇලී වාසය කිරීමක් අකමැති කෙනා එක නොගැටී වාසය කිරීමක් කියන මට්ටම අභිභවා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක එතෙන්ටත් දාන්න පුළුවන්. නමුත් ඉන් එහා බොහොම ගැඹුරු ප්‍රඥාවක් විපස්සනා නුවණක් මත පදනම් කරගෙනයි එතන එයා නොඇලී ඉන්නේ. අනිශ්චිතව වාසය කරන්නේ, උපාදාන නොකර වාසය කරන්නේ. ඉතින් එන්න මේ මට්ටම බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මට්ටමක් වශයෙන් පෙන්වන්නේ. එතනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා. දැන් අද අපි විස්තර කරුවේ පරිසම්පාද ධර්මයක් අවබෝධ වීමක්, හේතුඵල ධමයක් තේරුම් ගැනීමක්, අන්ත දෙකෙන් හිත මුදවා ගැනීමක්. මෙතන තියෙන්නේ හුදෙක් ආත්මීය ස්වභාවයක්, කෙනෙක් පුජ්‍යල ස්වභාවයක් නෙමෙයි. මෙතන තියෙන අනාත්ම ස්වභාවයක්. හටගන්නවා නම් හටගන්නේ දුකක්මයි, නිරුද්ධ වෙලා නම් යනවා නම් නිරුද්ධලා යන්නේ දුකක්මයි කියලා මෙන්න මේ වගේ බොහොම ගැඹුරු දර්ශනයක් මේ බුදුහාඳුරෝ පෙන්වන පාර තුල තියෙනවා. එතකොට මේ සෑහෙන ප්‍රඥා පදනමක් මත පිහිටාගෙන, ඒ බඳු සම්මාදිට්ඨියක් මත පිහිටාගෙන තමයි අන්න මේ යෝගාවචරයා දැන් කිසිවක ඇලෙන්නේ නැතුව, කිසිවක ගැටෙන්නේ නැතුව, කිසිවක් උපාදාන කරන්නේ නැතුව, කිසිවක් ඇසුරු කරන්නේ නැතුව එයා වාසය කරන්නේ. හොඳයි හොඳයි.
දැන් චිත්තානුපස්සනාවේ අපි කෙලෙස් බලනකොට මම නරක දෙයක් ආවොතින් මම සාමාන්‍යයෙන් ඒක ඉන්වෙස්ටිගේට් කරලා ඒක හේතුව බලලා ඒක පොඩ පොඩ අයින් කරනවා. හැබැයි හොඳ දේවල් වලට දැන් මෙත්තා දෙනකොට නැත්නම් මං කාට හරි හොඳක් කරුවා මං ඒකට ඇටච් වෙන්නේ නැහැ. ඒක දැන් අද ස්වාමීන් වහන්සේ කිව්වනේ හොඳ දෙයි නරක දෙයි දෙකම ඉන්වෙස්ටිගේට් කරන්න කියලා. එතකොට අපි හදිස්සියේවත් ඒකට ඇටච්මන්ට් එකක් වෙන්නේ නැත්නම් ඒකට ඉන්වෙස්ටිගේට් කරන්න අවශ්‍යද ස්වාමීන් වහන්සේ?
ඔව්. දැන් කොහොමත් උපාදානයක් වෙලා නැත්නම්, ඇලිලා නැත්නම් ඉතින් හිතේ මොකක්වත් නැහැනේ. හිත දැනටමත් නිදහස්. හිතේ ඒ උපාදාන නොකිරීමේ තත්වය තමයි අපි දිගට පවත්වන්න තියෙන්නේ. ඉතින් එතකොට ආයේ ඒ අපේ ගෙදෙට්ටවත් ඇවිල්ලා ගියේ නැති කෙනෙක් ගැන අපි ඉතින් ආයේ හොයලා බලන්න අවශ්‍ය නැහැ.
ඔව්. එතකොට අවශ්‍ය නැහැ නේ. එතකොට හොඳ එක ඕනේ නැහැ. නරක එක බැලුවා නම් විතරක් ඇති නේ. එන බෑඩ් thoughts අපි සමහර කෙලස් එනවනේ.
ඔව්.
එනකොට ඒක දිහා බලන් ඉඳලා ඒක හේතුව බලන එක තමයි මම කරන්නේ දැන්.
ඒක දෙයක් නෑ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි ඇතැම් වෙලාවට ඔන්න අපි හිතමු දැන් මෛත්‍රියක් වඩනවා. දැන් මෛත්‍රිය කියන මෛත්‍රියෙන් අපේ හිත තෙමෙන්න පුළුවන්. මෛත්‍රියෙන් අපේ හිත තත්ත්වගත වෙන්න පුළුවන්. දැන් මෙතනත් තියෙන්නේ මෛත්‍රිය ඇසුරු කිරීමක්. මෛත්‍රිය තුළට හිත බැසගන්න පුළුවන්. දැන් මෙතනත් හොඳ දෙයක්. හැබැයි අපේ හොඳ දෙයින් උනත් අපේ හිත වර්ණ ගන්නෙන්න පුළුවන්.
වර්ණ ගන්න වෙනවා කියන්නේ
ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම කියන්නම්කෝ. දැන් ඇල් වතුර තියෙනවා. ඇල් වතුරට දැන් ඇල් වතුරට අපිට ඕනනම් පුළුවන් මඩ ටිකක් දාන්න. දැන් මොකද වෙන්නේ?
එතකොට මඩ රහයනවා.
මඩ රහයනවා. අපි මඩ දාන්න නැතුව ඔකට සීනි ටිකක් දානවා. මොකද්ද වෙන්නේ?
එතකොට සීනි රහයනවා.
සීනි රහයනවා. එතකොට කොයිකද හොඳ?
ඇල් වතුර
සීනියට වඩා සීනිත් හොඳයි. හොඳයි. දැන් එතකොට හිත තියෙන්න ඕනේ ඇල් වතුර මට්ටමේද සීනි රස මට්ටමේද?
ඇල් වතුර මට්ටමේ.
හොඳයි. එතකොට ඒ කියන්නේ මෛත්‍රියෙන් තෙමිලද හිත තියෙන්න ඕනේ, මෛත්‍රියනුත් තොරව උපේක්ෂාවෙන්ද තියෙන්න ඕනේ?
මෛත්‍රියෙන් තොරව උපේක්ෂාවෙන් ඉන්න ඕනේ.
අන්න
හරි. හැබැයි සමහරවිට මම මෛත්‍රියව මම හැම එක්කෙනාටම දෙන්නේ හැම එක්කෙනාටම දෙන්නේ කෙලිසෙලා මගේ පවුලෙන් පටන් ගන්නවා. මොකද මගේ පවුලට මෙත්තා දෙන්නේ නැතුව මට පිට කෙනෙක්ට දෙන්නේ නැතුව වෙන්න. හැබැයි මම හැම එක්කෙනාටම දෙන්නවා. දීලා මම සාමාන්‍යයෙන් දැන් වෙනසක් කරන්නේ නැහැ කාටවත්.
හරි. හැබැයි තාම ඉතින් එක්කෙනෙක් ඉන්නව නේද?
ඔව් ඒක ඇත්ත.
ඒක තමයි. අපි ටික ටික පුරුදු කරගෙන මම මේ කියන එක පාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමයි අපි මේ කතා කරන්නේ මේ සම්මාදිට්ඨියක් ගැන. සම්මාදිට්ඨි මට්ටමකදී අපි මේ සත්ත්ව පුජ්‍යල භාවයෙන් වැඩිය ඉන්නේ නැතුව පුළුවන් ද අපිට අපේ හිත කිසිවක් උපාදාන නොකර ඉන්න නේද? ඒ එතෙන්දී එතකොට යෝගාචරයට හම්බ වෙන්නේ අර එකාතකින් කියනවා හිතේ නිකන් අර ඇල් වතුර වගේ ස්වභාවයක් විතරයි හම්බ වෙන්නේ අන්තිමට. හුදු දැනුවත් බවක් විතරයි එතන තියෙන්නේ. ඒක ඒක මෛත්‍රියෙන් තෙත් වෙලත් නැහැ, ද්වේෂයෙන් රත් වෙලත් නැහැ.
ඔව්.
එතන තියෙන්නේ නිකන් හුදෙක් ඇල් වතුර මට්ටමක් විතරයි.
ඔව්. හැබැයි එතන හරි සනීපයි.
ආ එන්න පුළුවන්.
එල්මක් නැතුණාට ඒක හරි නිදහස, ඒක ප්‍රීති සුඛ නෙවෙයි, ඒක හරි සනීපයි. ඒක
හරි.
හරිම කියන්න බැරි මේ නිදහසක් එක.
හරි. ඉතින් ඔන්න ඔය තත්ත්වය බුදුහාමුදුරු අගය කළා තියෙනවා. දැන් මෛත්‍රිය කියන එක අගය කළා තියෙනවා. නැත්තේ නැහැ. බ්‍රහ්ම විහාර අගය කළා තියෙනවා. හැබැයි ඉතින් අපි ඒකේ ප්‍රමාණය දැනගන්න ඕනේ. අපේ හිතට නිරන්තරයෙන්ම මේ ඒ දේ උනත් නැවත නැවත යොදමින් ඒකෙන් වර්ණ ගැන්වීම අවශ්‍යද කියන එක අපි විමසා බලන්න අවශ්‍යයි. මොකද දැන් අපි විශේෂයෙන් දැන් මෛත්‍රී නොකලත් ඒ දැනුවත් සිතේ ආවේනික ලක්ෂණයක් තමයි මෛත්‍රී කියන එක. ඒ ආවේනික සිතේ ආවේනික ලක්ෂණයක් තමයි කරුණාව කියන එක. ඒ කියන්නේ දැන් මේ කතා කරන්නේ අපි අර බුදුහාඳුරු කියන්නේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං සංජකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨා. මහන්නි මේ හිත ස්වභාවයෙන් පවිත්‍රයි. ස්වභාවයෙන් ප්‍රභාෂ්වරයි. ස්වභාවයෙන් මේක නිකෙලස්. මේ මෙබඳු සිතකට තමයි මේ එළියෙන් එන යම් මේ උපක්ලේශයන් නිසා මේ හිත වර්ණ ගැන්වෙන්නේ. හැබැයි මේක මේ පිට කාටුවක් විතරයි. පිට උපයක් විතරයි. පිට කටුවක් විතරයි. මේ පිට කටුව විනිවිද ගිය ගමන් ආයෙත් අර ප්‍රභාෂර සිත ආයෙත් අර පිරිසුදු සිත තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ බුදුරයන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් තොර යෝගාවචරයේ නැවත පැමිණෙන්නේ අන්නේ ප්‍රභාෂර සිතට, ඒ පිරිසුදු සිතට. එතකොට ඒ පිරිසුදු සිතේ පිරිසුදු බව තියෙනවා. ඒ පිරිසුදු බව නැති වෙලා නැහැ. එතකොට ඒ පිරිසුදු බව තුළ නිකන් ওই මෛත්‍රියක් කරුණාවක් වගේ දේවල් ඒවා නිකන් inherent qualities. එහෙම වෙලා ඊටම ආවේනික ඊට උරුම වෙච්ච හැකියාවන් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අපි මෛත්‍රියක් වඩලා තිනවා කියන එකේ වැරද්දක් නැහැ. හැබැයි දැන් අපි හැබැයි අර කලින් කරා වගේ මම අරමුණු කරගෙන, මගේ දරුවා අරමුණු කරගෙන, මගේ තාත්තා අම්මා අසල්වැසියා කියලා අපි මේ පුජ්‍යල භාවයෙන් අරමුණු කරගෙන තවදුරටත් මෛත්‍රී වඩනවා නම් ඒ පුජ්‍යල භාවයේ මත පුජ්‍යල භාවයක් මත පදනම් කරගෙන වඩන මෛත්‍රිය අපි අර වඩපු විපස්සනාවට ප්‍රතිපක්ෂයි. දැන් මෙතෙන්දි වඩන්න වෙන්නේ පොඩක් ඉන්න. මෙතෙන්දි අපිට නිකන් වඩන්න වෙන්නේ නිකන් අර මේ සියලු සත්වයෝ කියලා කියනත් එතකොට අතෙන්ට පොඩ්ඩක් එතන පටහැනි ගතියක් තියෙනවා. නිකන් මෛත්‍රී චේතනාව පැතිරවීමක් විතරයි අත්‍යවම කරන්න වෙන්නේ. එතන ඕනේ නම් මෛත්‍රී වඩනවා නම් කාර මෛත්‍රී සහගත බවක් තියෙනවානේ. ඒ ක්වොලිටි එකක් තියෙනවානේ. ඒ හැඟීම තියෙනවානේ. ඒ හැඟීම නිකන් හාත්පස පතුරවා හරින්න පුළුවන් ඉතින්.
ඒක තමයි මගේ අරමුණ ස්වාමීනාස. මම මෛත්‍රී භාවනා කරනකොට උනාත් මම මෛත්‍රී කරන්නේ සියලු සත්වයන්ටම දෙන මෛත්‍රියක් සත් කරුණාවෙන් කරන මෛත්‍රියක් හැටියට. ඒක මම පටන් ගන්න පවුලෙන් ඊට පස්සේ ඒක දිගටම දෙනවා. මොකද මම හිතුවා මගේ පවුලට දුන්නේ නැත්නම් මොකද මං අද මේ මාර්ගයේ යන්න මගේ පවුලට උදා වුණානේ. ඒ නිසා ඒගොල්ලන්ට මෛත්‍රී දීලා ඊට පස්සේ මුළු සත් පුද්ගලයන්ටම මම මෛත්‍රී දෙනවා කරුණා අසහගතව. නැතුව මේ ඒගොල්ලන්ට තියෙන කරුණාව නිසා.
හොඳයි හොඳයි.
ඒකත් එතකොට
වැරදක් නෑ මෑණියෝ. ඔහොම තව දිගට කරගෙන යන්නකෝ මම මේ කියන කාරණාව එතකොට වැටහි.
හරි හරි සමහන්.
හොඳයි. තරුවන් සන්නයි.
ඊළඟ පැණිය දිනුෂා කපුරු බණ්ඩාර ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි සමිනහන්ස.
ඔව්.
සමිනහන්ස භාවනා අත්දැකීමක් කමටහන් ගන්න අහන්න ඕනේ. තව වෙන ප්‍රශ්නකුත් තියෙනවා ධර්ම කාරණක සම්බන්ධයෙන්. මම කමටහන් ප්‍රශ්න ඉස්සෙල්ලා අහන්නම්. ඉස්සර මුලින් ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී දැන් අපි පටන් ගන්න ආනාපාන සතිය හරි බොඩි සෙන්සේෂන්ස් හරි සිතිවිලි හරි බලලා ඒවා ඉවර වෙලා ඒව ගෙවන් කරලා ඊට පස්සේ විවේක වගේ ස්ථානයකට යනවා. එතන සිතිවිලි නැහැ, මුකුත් අල්ලන්නේ නැතුව ඉන්නවා සතියෙන්. දැන් ස්වාමීන් වහන්සේ පස්සේ දැන් කරනකොට අර සිතිවිලි හරි ආනාපානේ හරි තියෙනකොට ඒවට පිටිපස්සෙන් අර විවේක තැන තියනවා කියලා දැනෙනවා. එතකොට අර අරව ගෙවන් කරලාම යන්නේ නැතුව සිතිවිලි විනිවිද වෙන වගේ සිතිවිලි වල පිටිපස්සෙන් දැන් මේක තියෙනවා කියලා දන්නවා. එතකොට ඒක අරමුණු කරනවා. එහෙම ටිකක් වෙලා ඉන්නකොට ආයෙ සිතිවිලි හරි බොඩි සෙන්සේෂන් හරි එනවා. ගොඩක් වෙලාවට සිතිවිලි තමයි එන්නේ. එතකොට අර අර විවේක ස්ථානයේ උඩ සිතිවිලි තියෙනවා. විවේක ස්ථානයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා සිතිවිලි තියෙනවා. එතකොට ඔය දෙක අතර මාරු වෙනවා. ඉස්සර සමිංහන්සර සිතිවිලි එනකොට නිකන් ලොකු බාධාවක් වගේ දැනෙනවා. දැන් සිතිවිලි කොච්චරවත් අර පිටිපස්සෙන් බෑග්ග්‍රවුන්ඩ් එකේ අර හිතන තියෙනවා කියලා දැනනකොට ඕන වෙලාවකට හිතන අරමුණු කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලා ඒක ඉන්න බෑ. අපෝ මොකක් හරි ඇවිල්ලා ඒක කැඩෙනවා. ඒක තමයි සමිංහන්ස මම දෙකිනේ.
හොඳයි, දෙකට කරගෙන යන්න යන විදිය හොඳයි. ඒ කියන්නේ අපි හැබැයි යම් වෙලාවක් ඒ සිතුවිලි වලින් තොර බවත් පුළුවන් නම් ඇසුරු කරන්න.
එහෙමයි සර්. ඒක ඇසුරු කරන්න සිතුවිලි එනකොට මතක්ුණ ගමන් හිතෙන්ට යනවා.
ඔව්. දැන් එහෙම ඊටත් වඩා පුළුවන් දැන් සිතුවිලි වල තියෙන එන යන ස්වභාවය හිතට කාවද්දන එක වටිනවා. දැන් අපි අතෙන්ට නිකන් පයින්ව නෙමෙයි, ඒ වෙනුවට මේ සිතුවිලි වල තියෙන අනිත්‍ය ස්වභාවය, මේවා තියෙන මේ එන යන ස්වභාවය, ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය හිතට කාවද්දලා දෙන්න. ඉතින් එතකොට අන්න මේවා මේ ඇත්ත ඇත්තටියනේ අපි තේරුම් ගන්නෙ, ප්‍රඥාවක්නේ වඩන්නේ. ඉතින් එතකොට අපි ඒවට දෙන වටිනාකම අඩු වෙලා යනවා. ඒවට අපි අහුවෙන්නේ නැතුව යනවා. ආවට වැඩි ළඟට ඒගොල්ලෝ එන්නේ නැහැ. මොකද අපි මෙතන ප්‍රඥාවක් වඩලා තියෙන්නේ. ප්‍රඥාවකින් හිත ආඩ්‍ය වෙලා තියෙන්නේ. හිත තෙද ගැන් වෙලා තියෙන්නේ. එතකොට අන්නේ බඳු ප්‍රඥාවක් වඩපු හිතක් අන රාගයෙන් තෙමෙන්නේ නැහැ, ද්වේෂයෙන් තෙමෙන්නේ නැහැ, මෝහයෙන් පැටලෙන්නේ නැහැ කියලා බුදුහාඳුරු ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඒ නිසා අපි මේ ප්‍රඥාවක් මේ හටගන්නා දේවල් තුලින්මයි අපි ප්‍රඥාවක් ඇති කරගන්නේ. ඒගොල්ලන්ගේ අතහ ස්වභාවය තේරුම් ගන්න.
ඒ කියන්නේ සමිංහස අර එන දේවල් මගහැරලා අතෙන්ට පණිනවට වැඩිය එන දේවල් වල
බැලුවා නම් ඇති වෙන නැති වෙන හැටි බැලුවා නම් ඔය එන දේවල් නැවිත් ඉන්නවා. මොකද දන්නව ඇවිල්ලා වැඩක් නැහැ කියලා. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ ගෙදරට අපේ ගෙදර මොනා හරි තියෙනවා නම් ඉතින් නැතම් මේ එන්නේ ඉතින් ඉල්ල ගන්න. ඉතින් අපි නොදී ඉන්නවා නම් හරි, කවුරුත් ගෙදර නැත්තම් හරි, ඉතින් එන්නේ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ මේ අපේ තුල ප්‍රඥාව වැඩෙන්න එතකොට මේකට අහුවෙන තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. ආවත් ඉක්මනටම යනවා, ළඟට එන්නේත් නැහැ. එතකොට අන්න හිතේ විවේකයේ වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අන්නේ විවේකයේ ඇසුරු කරන හිතක් දැන් තියෙන්නේ. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමයි කියලා බුදුහාඳුරු කියන්නේ. විවේකයේ ඇසුරු කරනවා. ඒ හිතේ දැන් තියෙන විරාගී බවක්. විරාගී බව තමයි ඇසුරු කරන්නේ. නිරෝධයක් තමයි අසුර කරන්නේ. දේවල් ඇවිල්ලා ගියා, ඒවා ගියාට පස්සේ දැන් තියෙන්නේ නිරුද්ධ වූ ස්වභාවයක්. අලුතෙන් හට ගැනීමක් සිද්ධ වුණේ නැහැ. ඔන්න ඔය ස්වභාවය අසුර කරනවා. ඊට පස්සේ ආවොත් අතහරින ආකල්පයක් තමයි තියෙන්නේ.
හොඳයි. සමිංහස විතක්ක ප්‍රපංච චේතනා කියන තුන එක දෙයක්ද
නැත්නම්? නෑ නෑ නෑ. නැහැ, ප්‍රපංච කියලා කියන්නේ දිගටම යන එක, වටවලල්ල යන එක තමයි සාමාන්‍යයෙන් ප්‍රපංච කියන වචනේ එන්නේ. විතර්ක කියන්නේ ඊට මෙහා තියෙන මට්ටම. විතර්ක වැඩි වෙලා තමයි ප්‍රපංච මට්ටමට යන්නේ. නැවත නැවත විතර්ක කරනවා, එතකොට අන්න ප්‍රපංචයක් දක්වා යනවා. ප්‍රපංච මට්ටමේදී අපේ පාලනයෙන් තොරයි කියන්න පුළුවන්. දැන් අපි නිකන් වහලෙක් වෙලා මේ මට්ටමේදී.
චේතනා
කියන්නේ ඉතින් අපිට ඕන දෙයක් කරද්දී මේක මං කළ යුතුයි කියලා ඔන්න හිතේ චේතනාවක් හට ගන්නවා. ඒක තමයි ක්‍රියාශක්තිය වෙන්නේ. එතකොට අපිට දැන් ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු මට්ටමේදී චේතනාවක් ඇති කරගන්න අලුත් චේතනාවක් හට නොගනීවා කියලා. ඒ කියන්නේ දැන් මොකක්වත් දැන් සංස්කාරයක් නැහැ එතකොට. සංස්කරණ කරන්නේ නැහැ. පුළුවන් ද සංස්කරණ මුකුත් නොකර ඉන්න? මම හිතනවා කියන එක පොඩ්ඩක් හරි තේරෙනවා කියලා. ඔව් හොඳයි. හොඳයි.
ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මට පුළුවන් වුණොත් යම්කිසි මගේ භාවනාවේ වෙලාවක මගේ සිතපත් තුන විසංකාරගත තත්ත්වයක සංකාරවලින්වක් අඩු තත්ත්වයකට එතකොට ඊට සාපේක්ෂව මට දැනගන්න පුළුවනි සංකාරවලින් සහිත සිතක තියෙන බරගතිය.
අනහරි.
අර ඒකේ
ඔව් සම්පූර්ණ ඇත්ත.
සාපේක්ෂව යන ගතියක්
තමයි. සම්පූර්ණ නැත්ත, සම්පූර්ණ නැත්ත. මොකද අපිට ඒ අත්දැකීම නැත්තම් අපි නිකන් පොතකින් විතරනේ අහලා තියෙන්නේ. අපි ඒක රස විඳලා නැහැ. ඔව් දැන් අපි ඒක රස විඳ.
එතකොට දැන් ඒ තත්ත්වය දක්ින්න අපි අර අවිද්‍යාව විසින් සංඛාර හදලා තියෙන දෙන තත්ත්වයට සාපේක්ෂ වශයෙන්
තේරුම් ගන්න පුළුවන් වෙනවා.
ඔව්
සම්පූර්ණ නැත්ත. ඉතින් ඒක තමයි මමත් කිව්වේ අර පරිසම්පාද අංගවල මුල් යුගලයන් තේරුම් ගන්න නම් අපි අපේ හිතේ ඒ නිශ්ශබ්ද බව සංස්කාරවලින් තොර බව යම් පමණකට හෝ අත්දකලා තියෙන්න ඕනේ. එතකොට තමයි යන්න තේරෙන්නේ මේ සංස්කරණ නිසා හිතට සිද්ධ වෙන වෙහෙස, සංස්කරණ නිසා ඇතිවෙන දුක. බුදුරජාන් වහන්සේ ඔය දුක පිළිබඳව අවස්ථා තුනක් පෙන්නනවා. නැත්තම් දුකේ වර්ග තුනක් කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍ය දුක, දුක්ඛ දුක්ඛ වශයෙන් පෙන්නනවා. ඊළඟ වෙනස් වීම නිසා හට ගන්නා වූ දුක විපරිණාම දුක්ඛ වශයෙන් පෙන්නනවා. ඊළඟ සංස්කරණ නිසා සිදුවෙන මේ දුක සංඛාර දුක්ඛ වශයෙන් පෙන්නනවා. ඒතර මෙන්න මේ සංඛාර දුක්ඛය තේරුම් ගන්න නම් ඔන්න ඔය වගේ ඔය කිව්වා වගේ අපි මේ සංස්කාර නැති වෙලාවට හිතේ තියෙන සංසිඳීම, ඒ හිතේ තියෙන නිවිච්ච බව, ඒ හිතේ තියෙන නිකන් ඒ සාමකාමී ගතිය, ඒක අපි පොඩ්ඩක් අත්දැකලා තියෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ හට ගැනීම කියන එක කොයිතරම් දුකක්ද, හටගන්නේ කොයිතරම්නම් දුක්ද, සංස්කරණ කියන එක නිසා හිතට කොයිතරම් බරක්ද කියලා අන්න පොඩ පොඩ ඒ තියෙන තත්වයන් වැටහෙන්න ඉඩ තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේක මට එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නට මම දැන් වෙලාවට භාවනාව ආනාපාන සතිය එකලොස් ආකාරයට බලන විදිහ සම්බන්ධ කරගෙන භාවනාව දෙමි කරගන්න උත්සාහ කරනවා. අනාගත පච්චිපන්
නෑ මම නම් හිතන්නේ දැන් එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. දැන් ඒවා දාන්න ගියොත් දැන් අපි ආයි සංස්කරණ තමයි කරන්නේ.
එහෙම.
ඒ වෙනුවට දැන් කෙලින්ම චිත්තානුපස්සනා වට්ටමකින් යන්න පුළුවන් මට නම් තේරෙන දෙහෙට.
එහෙමයි ස්වාමී. දැන් අපි එදිනෙදා ජීවිතයේදී සංස්කරණය කරන්න අත්‍යවශ්‍ය වෙන වෙලාවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නිසා ඒ සංස්කරණ අඩු වෙන වෙලාවල් හඳුනා ගන්න එක, ඒවට තියෙන අවස්ථාව වැඩි කරගන්න එක වගේ දේවල්ද එතකොට භාවනාව ඉදිරියට කරගෙන යන්න ඒවට අවශ්‍ය සංසාධනය හේතු සම්පාදනය කරලා දෙන්න වගේ දේවල්ද ඉදිරියට කරගෙන යන්න උදව්?
හුඟක් කාලවලට ඉතින් අපිට පුළුවන් නම් උපාදාන නොකල සිතකින් වාසය කරන්න. ඒක තමයි අපි උත්සාහ කරන්න වෙන්නේ. ඒ කියන්නේ වැඩක් කරනවා හැබැයි එතෙන්දී ග්‍රහණයකින් තොරව. හිතන්න දැන් අපි මොනාහරි වැඩක් අපිට පැවරුණා කියලා. ඒ වැඩේ කොහොමද අපි ඒකෙන් කෙනෙක් හදාගන්න යන්නෙත් නැතිව. හැබැයි වැඩෙත් සාර්ථකව කරමින් ඊළඟට ඒ වැඩේ නිසා ආතතියක් ගොඩනගා ගන්නෙත් නැතිව කරන්න පුළුවන්ද කියලා ඉතින් අපි ප්‍රායෝගිකව බලන්න වෙනවා. මේ කියන එකක්වත් ලේසි දේවල් නෙමෙයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට මොකක් වැඩ අඩු කරන්න වෙනවා ඒ තරමට කර ඒකට අවශ්‍ය තේරලා තියෙන්නේ දැන් අපේ සහජ ගති ලක්ෂණ තියෙනකොට සමහර වෙලාවට උපාදානය වෙලක් ඉවරයි අපිට අපි ඒක හඳුන ගන්නකොට සහජ ගති ලක්ෂණ වලින් උගාවක් සූක්ෂ්ම විදිහට ඒක හඳුන ගන්න සෑහෙන අමාරුයි කියන එක වගේ දෙයක් මට තේරෙනවා.
ඒක තමයි ඒ හඳුනා ගැනීමෙන්ම තමයි පොඩ පොඩ අපි ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉස්සර වුණත් අපිට භවනා පටන් ගත්ත කාලයේදී වුණත් අපි අසතිමත් බව හඳුනගන්න අපිට සතිමත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ අපි අපේ හිතේ සිද්ධ වෙනේ උපාදාන කිරීම හඳුනගන්න උපාදාන කිරීම අඩු වෙන්න පටන් ගන්නවා. උපාදාන කිරීම නිසා හිතර දැනෙන වෙහෙස තේරෙන්න පටන් ගන්නවා.
එහෙනම් ස්වාමී.
හොඳයි. දරුවන් සන්නයි.
ඊළඟ පැණිය උදේනිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සෙවන් සන්නේ ස්වාමීන් වහන්සේ.
හොඳයි.
මට තියෙන ප්‍රශ්නයක් එක සැරයක් ස්වාමීන් වහන්සේගෙන් යවන්න මට කිව්වද? සද්දයක් ඇහෙනවා ඒක කන්සිස්ටන්ට්ලි බෑග්ග්‍රවුන්ඩ් එකේ යනවා කියන එක දැන් ඒ සද්දේ ඒක ස්වාමීන් වහන්සේ කිව්ව සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා. ඒ සද්දේ දැන් ස්වාමීන් වහන්සේ කතා කරනකොට බනහන් හැම වෙලේම බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා. හිතපු ගමන් ඒ සද්ද නිකන් ඇදගෙන යනවා වගේ දැනෙනවා මට. ඒක ගැන දැන් ඒක සමහර අවස්ථාවලදී හරිම කරදරයක් වෙලා ඒක ගැන පොඩි මොන හරි උපදේශයක් දුන්නොත්
ඔව් නෑ ඒක ඔය කාලයකට තමයි ඔක තියෙන්නේ. ඉතින් ඔය හරහා ඉතින් අපිට යන්න වෙනවා. ඒ කියන්නේ ඔය එක්තරා මට්ටමකට අපේ හිත සුසර වුණාම මේ කියන්නේ ටියුන් වුණාම ඔය සද්දෙට එන්න ගන්නවා. ඉතින් ඒකත් අර මේක ඉතින් තියෙන දෙයක් මේක මට පිළිගන්න සිද්ධ වෙන දෙයක් කියලා ඒක දැනට දරාගෙන යන්න. උදාහරණයක් වශයෙන් අපි තුන් ඔන්න වහිනවා කියලා. දැන් වහිනකොට ඉතින් අපිට බෑනේ වැස්ස නවත්තන්න. අපිට තියෙන ඉතින් කොයික කුඩයක් ඉහලා ගන්න. එහෙම නැත්නම් ඒ වෙලාවේ ගෙදෙට්ට වෙලා ඉන්න. ඉතින් මොකද වැස්ස නවත්තන්න අපිට හැකියාවක් නැහැ. ඒ වගේ මෙතනත් ඉතින් අපේ හිතේ ඒ sound of silence කියන එක නිහඬේ හඬ කියන ස්වභාවය අපේ හිත යම් වෙලාවක යම් ඒ මතුපිට ගොරෝසු ස්වභාවය අයින් වුණාට පස්සේ මතු වෙන්න පුළුවන්. ඉතින් ඒක දැනට පිළි අරගෙන යන්න පස්සේ ඕකත් අපි මග ඇරලා යාවි.
එහෙමයි.
හොඳයි හොඳයි.
එනවා සර්මයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඔව් ස්වාමීන් වහන්සේ දැන් මම කරගෙන යන භාවනාව ගැන මුලින් මේ විමසන්නේ එතකොට අර මම කලින් කිව්වා එතකොට ඔබ වහන්සේ පැහැදිලි කරේ අර අනිශ්චිත ස්වභාවයේදී අර සිත එක නිකන් යමක් හිස් ස්වභාවයක් ඉස්සුරු කරමින් ඉන්නවා වගේ කියන එක ගැන එතකොට වහන්සේ කිව්වේ එකක්වත් නැතුව නිකන් තමයි ඉන්න ඕන කියන එක. එතකොට මම බැලුවම මම ඒකට එහෙම ඇලුම් කරන ස්වභාවයක් දකින්නේ නැහැ. ඒක නිකන් හිතට ආවේනික ස්වභාවයක්. දැන් හොඳට විමසිලිමත් බැලුවහම දැන් භාවනාවේ ඉන්නකොට දැන් අපි වාඩි වෙලා ඉන්නවනම් එතකොට පෙනෙන දේවල් වල රූපේ වෙනසක් නැත්නම් එතකොට ඒක ගැන ලොකුත් නැහැ. නමුත් එතකොට වටපිටාවේ ශබ්ද විතරක් එක එක ඇහෙන ශබ්ද වල වැඩි තීව්‍රතාවය තියෙන එකට යනවා. ආයි ශබ්දයක් නැත්නම් අර හිස් ස්වභාවයට එනවා. ආයි ශබ්දයක් ඇහුනොත් එතනට එනවා. ඒ වගේ ඒ වෙලේ තියෙන දේ
නිකන් අරක නිකන් මුළු විශ්වයේම තියෙන හිස් ස්වභාවයක තමයි හිත ඉන්නේ. කිසිවක් කියන ඇසුරු නොකරනවා කියන එක ඒක නිවරදිද සාමාන්‍ය එක මොන වගේ ස්වභාවයක්ද?
ඒක තමයි. දැන් ඇත්තරම ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා අර ගත්ත උදාහරණය දැන් ඇල් වතුර වගේ ස්වභාවයක් ගත්තොත් දැන් ඇල් වතුරයකට අපි සීනි දැම්මත් ඒක එකාතකින් අපවිත්‍ර වෙලා තියෙන්නේ. මඩ දැම්මත් අපවිත්‍ර වෙලා තියෙන්නේ. රත් කළත් අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඒ ඇල් වතුරේ පෙන නගිනවා නම් ඒකත් අපවිත්‍ර වීමක්. ඒකේ රැලි නගිනවා නම් ඒකත් අපවිත්‍ර වීමක්. ඉතින් ඔන්න ඔය වගේ අපි අපේ හිත දිහා බැලුවොත් හිතේ තියෙන්නේ ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි. මේ හිත ඔය රත් වෙච්ච ස්වභාවයේ වශයෙන් එක පැත්තකින් ඔය ව්‍යාපාද මට්ටම් පෙන්වනවා. ඊළඟට ඒකට යම්කිසි වර්ණයක් ගැන්නුනා කියන වගේ මට්ටමකින් කාමච්ඡන්දේ එහෙම පෙන්වනවා. ඊළඟට මේ වතුර මේ හිත අලස වීම, තීන මිද්දට අහු වීම කියන එක හරිනියන් වතුරේ දියසෙල් බඳුනා වගේ, පාසි බඳුනා වගේ මට්ටමක් වශයෙන් පෙන්වනවා. ඊළඟට මඩ වුණා වගේ මට්ටමකින් ඔය විචිකිච්ඡා වගේ මට්ටමක් පෙන්වනවා. ඉතින් ඔන්න වගේ ඉතින් ඔය මොන දේ වුණත් ඒ වතුර අපිරිසිදු වෙලයි තියෙන්නේ. දැන් එතකොට ඔය සියල්ලෙන් නිදහස් වෙච්ච හිතක් කියලා කියන්නේ එතකොට අන්නේ පිරිසිදු බවට තමයි ඉතින් ඉන්නේ. ඉතින් ඒ පිරිසිදු බව තමයි අපිට අගය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පිරිසිදු බව තුළ අර කෙනෙක් පුඤ්ජලයක් මමායනයක් ඒ මොකක්වත් නැතුව බොහොම එකාතකින් බොහොම පිරිසිදු අහිංසක සිතක් විතරයි එතන තියෙන්නේ. එහෙම දෙයක් එහෙම කියන තමයි කියන්නේ. ඉතින් එතකොට එකාතකින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අනුගමනය කිරීම තුළින් අපි නැවතත් අපේ ඒ අර පුංචි කාලේ අපිට තිබුණා නම් යම්සියේ පුංචි දරුවෙක්ගේ බොහොම නැවුම් කෙලෙසුන්ගෙන් තොර බොහොම අහිංසක හිතක් තිබුණා නම් ඔන්න ඔතෙන් තමයි ගමන් කරන්න සිද්ධ වෙන්නේ.
ඔය එතකොට ඒක ගැන තමත් දුරටත් දැන් ඉදිරියට කරනකොට මේ ස්වභාවය ඇසුරු කරමින් දැන් මම බැලුවා තේකක් බලකොට තේක පෙවෙනවා.
හරි.
ඒකට රසම ගැන ඒව මෙව මොකද
නමුත් අර ස්වභාවයේ
ඉන්නවා. හරි. තේක බලකොට ඕකේ හදලා කටට ගෙමිහිල්ලා ගෙමිලා ඒක ඉවරනකොට ඒක එක රිද්දෙන්න එකට වැඩේ කෙරීගෙන
යනවා. යනවා. හරි.
නමුත් සිත අපුන යනවා.
හරි. හොඳයි. ඉතින් ඒක තමයි දැන්.
කනකොට
දැන් ඕකම තමයි බුදුරජාණන් වහන්සේ ගැනත් කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන මේ පරිේශණයක් කරනවා එක්තරා බ්‍රාහ්මණ තරුණෙක්. එයා ගිහිල්ලා පස්සේ ප්‍රකාශ කරනවා මේ භාගතුන් වහන්සේට රස දැනෙනවා. හැබැයි ඒ රසය ගැන රාගයක් නැහැ.
ඔව් ඒ වගේම තමයි ආහාර ගන්නකොටත් නම බැලුවා කෑම කනකොට කෑම කනවා අනනවා ඒ ටික කටට ගිහිල්ලා ඒ ටික කනවා. සතිය පිහිටන්නේ මේ ටික අවශ්‍ය ප්‍රමාණයට දත් වලින් ඉඹරිලාද කියන එක ගැන
විතරයි.
ඒක අර ස්වභාවයේ ඉඳගෙන එහෙම කරන ස්වභාවයක් තමයි තියෙන්නේ.
ඔව්.
එතකොට මේ ස්වභාවය ඇසුරු මේ කියන්නේ
මොකද නැත්නම්
එතන
අසුරු කරමින් ඉන්නවා. සර්වාන්තේ අර කල්පිතේ එහෙමත් එපා කියලා. නෑ. එතන එහෙම නෙමෙයි මං කියන්නේ. ඒක දැන් අපි හිතමු දැන් අතෙන්දි බුදුරජාන් වහන්සේ දානේ වළඳනකොට උන්වහන්සේලා රස දැනීම කියලා කියන්නේ ඒ රස ඇසුරු කිරීමද නැත්නම් ඒ රස හුදෙක් දැන ගැනීමක් පමණක්ද?
මේක දැන ගැනීමක් පමණයි.
දැන ගැනීමක් පමණයිනේ. අන්නේ මට්ටම තමයි අපිටත් ගන්න පුළුවන් වෙන්නේ. දිත්තේ දිට්ටමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. අපි දැක්කා දෙක නිකන් පේනවා. හැබැයි උවමනාවෙන් ගිහිල්ලා බලලා පැටලිලා නැහැ. ඇහෙනවා හැබැයි අහන්න ගිහිල්ලා බලලා මේ ඇහිලා පැටලිලා නැහැ. දැනෙනවා හැබැයි උවමනාවෙන් දැනගන්න ගිහිල්ලා පටලවගෙන නැහැ. ඒ වගේම හිතට නිකන් කොහේ හරි යන සිතුවිලික් එනවා. හැබැයි ඌමනාවෙන් හිතන්න ගිහිල්ලා පටලවගෙන නැහැ. එතකොට මේ ඌමනාවෙන් බැලීමයි පෙනීමයි අතර වෙනසක් තියෙනවනේ.
ඔව්. ඒක බැලීම කියනකොට අනිවාර්යයෙන්ම මමයා ඉදරට එනවා.
එනවා. මගේ ඌමනාවෙන් මම චේතනා පහළ කරගෙන හිතේ සිතුවිලි පහළ කරගෙන ආසාවෙන් තමයි ඔන්න බලන්නේ. එතන තියෙනවා චේතනා පූර්වක බවක්. එහෙම නැහැ නිකන් ඔහි වටේ දේවල් තියෙනවා ඒවා නිකන් ඔහි පේනවා. හැබැයි එකකටවත් හිත බැහැගෙන නැහැ. හිත එකක්වත් අරමුණු කරගෙන ඒ පටු පරාසයකට හිත යොමු වීමක් නැහැ. නේද? එහෙම තමයි කියන්නේ.
ඔව්.
එතකොට දැන් අපි
එතකොට
එතකොට අපි කෑම කනකොට වුණත් ඒ කෑමවල රස දැනෙමි ඉතින්. ඒක නොදැනී තියෙනව නෙමෙයි. කෑමවල රස දැනෙනවා. හැබැයි හිත ඒ දැනෙන එකක්වත් අල්ලගෙන ආ මේකෙන් මට තව කෑල්ලක් ඕනේ. මේකම තව මෙව කරන්න ඕනේ. අනිත් අයටවත් දෙන්න හොඳ නැහැ. මම්ම කන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ ඉතින් නේද?
ඔව් එහෙම කිසිම මොකුත් නෑ. දැනගන්නේ කටෙන් දත්තිකෙන් අර ටික හොඳට අඹරනවාද කියන එක විතරයි. ඒකට විතරයි අතරම සතිය ඇවිල්ලා බලන්නේ. නැත්නම් අනිත් වෙලාවට අර හිස් ස්වභාවයේ ඉතන ඇසුරු කරමින් මෙතන කැම ටික කෑනවා.
කැවෙනවා. අනහරි.
කැවෙනවා කියන්නේ කියන්න පුළුවන්.
අනහරි. දැන් මෙහෙම කේද හැකි. දැන් අපි හිතමු මමෙක් නැතුව මේ පද්ධතිය දුවන්න පුළුවන් කියලා කියන්න පුළුවන්.
ඔව් ඒක දැන් හොඳටම පැහැදිලි සමහරවිට මොකද මේ අපි දැන් උපන් දවසේ ඉඳලා කල යුතු දේවල් ඒක අපි දැන් කරලා පුරුදු වෙලා ඒක අපේ බොඩි එකේ
තියෙනවා අනහරි.
ඒ නිසා ඒකයි මම කිව්වේ අර හිත ඇසුරු කරන ස්වභාවය නිකන් කය ඇසුරේ නෙමෙයි ඉන්නේ. එයා වෙන පිටක තැනක ඉන්නේ.
අනහරි.
අවශ්‍ය
දේවල් ටික එයා කරගන්නවා එයා ඒ ටික කරගන්නවා. හැබැයි හිත කය නිකන් ඇසුරේ වගේ හැබැයි එක තැනක පිහිටලා නැහැ.
පිහිටලා නැහැ. නමුත් පිට ඉන්නවා වගේ කියන්නේ එතන ඉඳලා තමයි අර අපි දැන් શબ્දයක් ඇහෙනවා නම් શબ્දේ එන්නේ අතන ඉඳලා.
අනහරි.
අතන තියනවා.
හරි. ඒ එතන කොහෙද තියෙන්නේ? ඒක තමයි කියන්නේ විශ්වය තමයි තියෙන්නේ. ඒක තමයි. එහෙම තැනක් කියන්නත් බෑ ඉතින්.
තැනක් කියන්න බෑ. දැන් අපි ඔය තත්ත්වෙ දිගටම පුරුදු කරගන්න පුළුවන් නම් එතන ඇසුරම ඉන්නවන් නම්
හරි.
මරණ මොහොතෙදිත් එතකොට එතනින් මේක නැති වෙලා යයිනේ
කියන. ඔව් එතන තව පොඩි කොටසක් තියෙනවා හැබැයි. දැන් ඔතනදී අපි තාමත් ඔය මට්ටම අපි ඇසුරු කළාට තාමත් අපේ ඇතුලේ අනුසය ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නැහැ.
ඔව් ගොඩක් මං හිතන්නේ අර දැඩි වේදනාව ඔස්සේ මොකද කරන්න කියන එක
වගේ තාම අප්ඩේට් ටිකක් නැහැ. ඔතන ඔයක ගැන කතා කරනවා ඔය මේ චේතනා සූත්‍රවලදී යං මේ බික්කවේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. ඒ කියන්නේ දැන් අපිට චේතනාවක් තියෙනවා නම් අනිවාර්යෙන් වෙන එතන විඥාණයට අරමුණක් තියෙනවා. එහෙම නැත්නම් යම්සි ප්‍රකල්පනාවක් හිතේ දුවනවා නම් මොනවා හරි දෙයක් කල්පනා කරගෙන අල්පනා කරගෙන ඉන්නවා නම් ඔන්න හිතට වැඩක් තියෙනවා, විඥාණයට වැඩක් තියෙනවා, ඒකේ බැහැගෙන ඉන්නවා. ඒ නැතත් කියන මට්ටම තමයි දැන් අපි මේ කතා කරන්නේ. විශේෂ චේතනාවක් ඇත්තෙත් නැහැ. ප්‍රපංචත් සමනය වෙලා හිත මොකක්වත් අරමුණක බැහැගෙනත් නැහැ. හැබැයි යංච අනුසේති. හැබැයි යම් පමණක අනුසය ප්‍රමාණයක් හිතේ මණ්ඩි බැහැගෙන තියෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ අපි මේ මට්ටම තියාගෙන මැරුණොත් එතනින් අපි රහත් වෙලයි මැරෙන්නේ කියලා අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. මොකද අපේ අනුසය තාම තියෙනවා කියන විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඒක තමයි දේශනාව අනුව හිතා ගන්න වෙන්නේ. මොකද අපි උපාදාන කරන්නේ නැතුව වාසය කිරීමට උත්සාහ කළාට තාම ਸਰව සම්පූර්ණ වශයෙන් ආශ්‍රවශය වීමක් සර්ව සම්පූර්ණ වශයෙන් අනුසය ප්‍රහාණය වීමක් වෙලා නැහැ කියන නිහතමානී මට්ටම තුල අපි කටයුතු කරන්න සිද්ධ වෙනවා.
ඔව් ඒක තමයි. දැන් කියන්නේ බලාගෙන ඉන්නේ මොන අර ජීවිතයේ තියෙන ස්වභාවයෙන් වෙන මොනවා කතා හරි අනිවාර්යෙන්ම අනිකොට දැනෙනවා.
ඒකත්
මේක ඇයිද කියන එක ගැන පොඩ්ඩක් විමසිලිමත්
බලනවා.
ඒ කියන්නේ ඒක තුන යන තාක් ඒක ඉතින් සිතතුල ඒකේ තිබුණු සේයාව මොකක්ද, මොන පොලිටිකද ඒකේ තියෙන්නේ කියන එක.
ඔව්
ඒක දිහා විමසිලිමත් බලනකොට ඒක නිකන් බොද වෙනවා කියන වෙලා යන
අනහරි. ඒක තමයි. කියන්නේ හිත වෙන ඔය බාහිරින් එන දේවල් වලින් හිත විකෘති කරන්න නොදී, හිත වර්ණ ගන්වන්න නොදී, හිතට වෙන බාහිර රසයක් මිශ්‍ර කරන්න නොදී අපිට රැක ගන්න පුළුවන් නම් ඒ තරමට අපේ හිතේ ඒ පිරිසුදු බව, උපාදාන වලින් තොර බව, අනිශ්චිත බව, ඒ නිවැරදි සම්මාදිට්ඨි මට්ටම එහෙනම් රැකෙනවා.
ධර්මදේශනාවට අදාළ නැහැ. නමුත් මම අර එකා කොලේ කියන මහත්මයාගේ මේ දවස්වල මම දැක්කේ YouTube එකේ යන මේකක් තියෙනවා. මොකද ඒ මහත්මයා කෙනෙක් කියන්නේ නේද, යාගේ අත්දැකීම ලැබුණ විදිහට තමයි දෙයක්නේ.
හ්ම්.
ඔතන එතකොට එයා කියන්නේ අර සිත දිහා බලාගෙන ඉන්න, ඒ කියන්නේ කකන උපාදාන කරන දේවල් සංස්කාර නොකර නිකන් ඉන්නකොට ඉන්නකොට නිකන්ම ඒක පුරුද්දක් කරගන්න කියන එකක් තමයි කරන්නේ. එතකොට අපි සතරසතිපට්ඨානේ මෙච්චර දිගට යන්නේ නැතුව ඒ වගේ ලේසි ක්‍රමයකට අපිට මේ වැඩේ කරන්න පුළුවන්ද සමහරවිට? මට නම් දැන් තේරෙනවා අපිට ඒක කරන්න පුළුවන් කියලා.
ඔව්.
පටන් ගන්න කෙනෙකුට
එහෙම පුළුවන්. මටත් හිතෙනවා පටන් ගන්න කෙනෙකුට කරන්න බෑ කියලා. මොකද අපේ හිතේ පුරුද්දක් වශයෙන් තියෙන උපාදාන කිරීම. මොකද හිත උපාදාන කරන ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් අපි කිව්වොත් පුංචි දරුවෙක් ඉන්නේ රහත් වෙලා කියලා. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඒක වැරදි කියලා. මොකද පුංචි දරුවාගේ හිතේ මොකක් කියලාට හිත පිරිසුදුයි, රාගයක් ද්වේෂයක් මෝහයක් වැඩිහිටියෙක්ගේ තරම් වර්ධනය වෙලා නැහැ. ඉතින් අපි එතකොට කියන්න පුළුවන් එහෙමනම් මේ පුංචි දරුවාත් රහත් වෙලා නේද කියලා. නමුත් එයා උපදිද්දිම ගෙනාපු යම් අනුසේ ප්‍රමාණයක් එයාගේ හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට එතෙන්දී පණවන්න බෑ මෙයා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ අපි ඔය කතා කරන දේවල් අර ප්‍රතිපදාවක් හරහා කෙනෙක් ප්‍රායෝගිකව ඒ පාරක ගිහිල්ලා ප්‍රතිපදාවක් හරහා අවබෝධ කරාම නැත්නම් එයා අත්දැක්කාම ඉතින් එයාට ආපු මාර්ගයක් තියෙනවා. මොකද්ද වෙන්නේ කියලා එයාට අවබෝධයක් තියෙනවා. නැත්තම් නිකන් අපිට තර්කානුකූලව හිතා ගැනීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක ප්‍රායෝගිකව පුහුණු කිරීමක් මෙතන තියෙන්නේ.
හොඳයි.
හොඳයි.
අවස්ථාව දෙන්නුනේ.
හොඳයි.
මෙහාට වෙන්න උපවාසයට බොහෝම පිං සිද්ධ
වෙනවා. හොඳයි. පෙරවන් සන්නයි.
ඊළඟ පැනේ ශාන්ති මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ශාන්ති මෑණියෝ නැහැනේ. ශ්‍රියා පතිරගේ ඉන්නේ.
හලෝ.
ආ කියන්න.
ගෞරවණීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ වහන්සේ කියන්නේ මද නිරුක්තනා පරිණ පරිදි මේ අධිකරණී මේ ඇතිවේ මේ උපදීමෙන් මේ නැවේ මේ නැතිකල්ලී මේ නොවේ මේ නූපදින් කල්ලී මේ නූපදී කියලේ දැපත්තික පරිසෝපාදී ගැනීම මේ යන්නේ ඒ අනුව ආශ්වාසය ස්පර්ශය නිසා සීතල පුරුෂම ප්‍රශ්වාසය නිසා පුරුෂම සීතලය දෙකම දැනෙනවා. මේක ගැඹුරින්ම දර්ශනය වෙනකොට ස්වාමීන් වහන්සේ තමන්ගේ සිතේ සංසිඳීමක් ඇති වෙනවානේ ස්වාමීන් වහන්සේ. මේ ගැන තදින්ම මෙනෙහි කරන විට ඒ ගැන බලා සිටින විට එතකොට මේ කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියන සංස්කාරය උපදින නොවන අවස්ථාවකට පත් වෙනවා.
හරි.
එමනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඉතින් හිතේ සංසිඳීමක්. එතකොට මේ අවස්ථාවේ මම දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ රාග දේශ මෝහ දුර්වීමක් ඒ මොහොතට හරි සිදු වෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ අවිජ්ජාව මේ සංස්කාරය නිරෝධ වෙනවා. සංස්කාරය නිරෝධ වෙනම සංකාර නිරෝධ විඥානී නිරෝධ වීමයි පිට වෙනවා. එතකොට විඥානී නිරෝධ වෙනකොට එතකොට අවිජ්ජාව නිරෝධ වෙනවා නේද ස්වාමීන් වහන්සේ? මට පැහැදිලිව මේක අවබෝධ කරලා තින්න ස්වාමීන් වහන්සේ. එතකොට සමුදී ධර්මියම වැඩිනවා. ඒක නිරෝධ ධම් වැඩිලා මේ මොකක් කරත් එතකොට අර ලොතු ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කියන වගේ සම්මාදිට්ඨියට පත් වෙන පුළුවන්ද? එහෙම වෙනවද? එහෙම වෙයිද කියලා මට
ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් මෙහෙම අපි කතා කරන්න පුළුවන්. දැන් අපි තුමු කෙනෙක් භාවනාවක් වඩනවා. භාවනාවක් වඩද්දී අපි තුමු යා ධාතු මනසිකාරයක් වඩන්නේ. ධාතු මනසිකාරයක් වඩන්නේ එතන ඒ මට්ටමේදී එක්තරා අන්දමක උපාදානයක් තියෙනවා. හිත වෙන අරමුණු ඇසුරු නොකලට යා ඇසුරු ඒ හිත ඇසුරු කරන්නේ මේ ධාතු ටික. ධාතුන්ගේ ස්වභාවය තමයි ඇසුරු කරන්නේ. ඒවයේ ස්වභාවය ඇසුරු කරමින් තමයි මේ භාවනාව දැන් කෙරෙන්නේ. එතන දැන් හැබැයි ඇසුරු කරාට මොකද මේවා එයා අත්දකින්නේ මේවා හට ගන්නා ස්වභාවය. සමුදේ පක්ෂය අත්දකින්නවා. වය වෙන පක්ෂය, නිරුද්ධ වෙන පක්ෂය අත්දකින්නවා. ඒ තුල දැන් ඔන්න පොඩ 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 හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. ප්‍රඥාවක් වැඩෙනවා කියන්නේ අවිද්‍යාව ටික ටික අඩු වෙනවා. එහෙම වෙන්න වෙන්න මේ දේවල් වල තියෙන යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න දැන් අන්න හිත මේවෙන් ග්‍රහණය වීම අඩු වෙලා මේවැයෙන් ග්‍රහණය නොකර ඉන්න තත්ත්වයකට ඔන්න අපි හිතමු ඔන්න පත් වෙනවා. පත් වුණා නම් එතකොට දැන් ප්‍රඥාව මත පදනම් වෙලා තමයි මේක සිද්ධ වුනේ. එතකොට අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වීම නිසායි මේක දැන් සිද්ධ වුනේ. දැන් එතකොට දැන් ඒ එයා ඇසුරු කරමින් හිටි ඒ රූප කර්මස්ථානේ ඒ සතර මහා ධාතුන් ඒ ධාතු ලක්ෂණ දැන් එයා ඇසුරු නොකර ඉන්න තත්ත්වයකට ඔන්න පත් වුනොත් දැන් ඒ බඳු එහෙමනම් මේ කය ඇසුරු කරපු නැත්නම් ඒ රූප ඇසුරු කරපු ඒ විඥාන මට්ටම දැන් එහෙමනම් අහෝසි වෙනවා. ඒතොර විඥාන නිරෝධයක් එතන සිද්ධ වෙනවා. ඒතොර දැන් අපේ විඥාණයට එක්ක රූපයක් ඇසුරු කරන්න අවශ්‍යයි. එක්ක වේදනාවක් ඇසුරු කරන්න අවශ්‍යයි. එක්ක සංඥාවක් ඇසුරු කරන්න අවශ්‍යයි. එක්ක සංස්කාරයක් ඇසුරු කරන්න අවශ්‍යයි. දැන් අපි මේ භවනා ක්‍රමය කරගෙන යද්දී වඩාගෙන යද්දී මේ රූප කර්මස්ථානයේ වඩද්දී විශේෂයෙන්ම එතන ඒ රූපය ඇසුරු කරන එක දැන් පොඩ 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 වියකී වියකී යනවා. බොඳ වෙවි බොඳ වෙවි යනවා. දැන් අන්නේ හිත විඥාණය ඒ විඥාණය රූපය ඇසුරු කරන මට්ටම පොඩ පොඩ අතහැරෙනවා. රූපය දැන් වියකී යනවා. දැන් ඒ රූපයේ තිබිච්ච සංඥාව මැකිලා යනවා. ඒ රූපය ඇසුරු කරන්න දැන් උවමනාව නැති වෙනවා. දැන් ඔන්න හිතන්න රූපය සම්පූර්ණයෙන්ම මැකිලා ගියා. රූපය ඈතට ගියා. ඒ රූප සියල්ල ඇතිවීම නැතිවීම ස්වභාවය සමණයටපත් වුණා. දැන් හිතට ඇසුරු කරන්න රූපයක් නැහැ. ඒ රූපේ සංඥාත් ඔක්කොම ගියා. දැන් අපි මුකුත් නොකර හිටියොත් සංස්කරණත් සිද්ධ වෙන්නේ නැහැ. සංස්කාරات ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අන්න කියන්න පුළුවන් අන්න විඥාන නිරෝධයක් සිද්ධ වුණා. එතන ප්‍රඥාවක් තියෙනවා ඒ නිසා විද්‍යාව නැහැ. අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නිරුද්ධ ඕ අවිද්‍යාව නිරුද්ධ වීම නිසා ඒ රූපය ඇසුරු කරන විඥාන දැන් පහළ වෙන විදිහක් නැහැ. ඒකට සාමාන්‍ය කියන්නේ අபிසංකත විඥාන කියලා. හේතුන්ගෙන් සකස් වෙච්ච විඥාන මට්ටම. හේතුන්ගෙන් සකස් වෙච්ච විශේෂයෙන් සකස් වෙච්ච සංස්කරණය කරන ලද විඥාන දැන් ඔන්න නැහැ. ඒ අවිද්‍යාව ප්‍රහාණය වුණා, ඒ වෙනුවට ප්‍රඥාවක් පහළ වුණා. ඒ නිසා අර උපාදාන අයින් වෙලා සංස්කරණ නතර වෙලා ඒ සංස්කරණ මත පදනම් වෙච්ච විඥාන දැන් පහළ වෙන්නේ නැහැ. අන්න විඥාන නිරෝධ වුණා.
ඔව්. එහෙම වෙන්න පුළුවන්. ඒකට ඒක තික්ක්ෂණීකදී ඒක සිද්ධ විලා
මේ නෑ 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 ඒත් ඒක දිගට තියෙන්නත් ඕනේ. ඒක එක චිත්තක්ෂණයක් නෙමෙයි. ඔය ප්‍රඥාව හිතේ බලපවත්වන තාක් ඒ විඥාන පහළ වෙන්න විදිහක් නැහැ. නෑ 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 රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. නෑ ඊට මෙහා ඒ කියන්නේ මේ පරිසම්පාදයේ තේරුම් ගන්න රහත් වෙන්න කලින් බුදුහාඳුර කියනවා පුළුවන් කියලා. ඔව් මේක මේ රහත් වෙන්න
දැන් මේ මම
මෑණියන්ට විස්තර කරාට මම රහත් වෙලා නැහැ. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ දහම තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය අපි මෙලෝ වශයෙන් අවබෝධ කරගන්නයි උත්සාහන්ත වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා ගැන සාකච්ඡා වෙලක් තියෙනවා. බුද්ධ කාලයේත් මේවා ගැන සාකච්ඡා වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කෝසම්බි සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. ඉතින් ඒ සූත්‍රයේදී එතන සම්බන්ධ වෙනවා භික්ෂුන් වහන්සේලා හතර නමක්. නාරද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඊළඟට මූසිල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ආනන්ද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ වහන්සේ නම මතක නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නේ නගනවා. මේ භවයේ නිරුද්ධ වී යාම, භව තත්ත්වයක් පහළ නොවී සිටීම ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අත්දැකලා තියෙනවද කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා. ඇහුවාම කියනවා ඔව් මම ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්ද? නැහැ මම රහතන් වහන්සේ කෙනෙක් නැහැ කියලාත් කියනවා. ඒ නිසා අපි මේ විපස්සනාවක් වඩාගෙන යනකොට ඒ අවශ්‍ය හේතුඵල ටික හේතුන් ටික සම්පාදනය වුණා නම් මේ අවබෝධය ලැබීම සිද්ධ වේවි. ඒක අපි මේ රහතන් වහන්සේ කෙනෙකුට පමණයි උරුම කියලා එහෙම කියන්න අවශ්‍ය නැහැ.
සංගාසයට
කොටගත් තෘෂ්ණාව ටිකක් රාගදේශ මොකද ඒ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. නැහැ සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මාත් කිව්වේ අර බන්දුජීව මහත්තයාටත් අපි මේ ප්‍රතිපදා වැඩිම හරහා එතන එතන කෙලෙස් කැපීමක් ඡයවීමක් දුරවීමක් සිද්ධ වෙනවා. හැබැයි තාම සර්ව සම්පූර්ණ වෙලා නැහැ.
පැහැදිලි
හොඳයි.
මට භාවනා වටාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මම ලියලා තියෙන්නේ මම ඒක කියවන්නම්. අවුරුදු 5ක පමණ කාලයක සිට ඔබ වහන්සේගෙන් සහ ලොකු සමන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන ඇත. පරයන්ක භාවනාව ආනාපාන සතියයි. එක කය වෙත යොමු කිරීමෙන් පසු ඉක්මනින් හුස්ම රැල්ල වැටහි. ආශ්වාසයේ දිගු බවත් ප්‍රශ්වාසයේ කෙටි බවත් වැටහි. හුස්ම රැල්ලේ මුල මැද අග වැටහි. හුස්ම රැල්ලේ දිගු බව සහ කෙටි බවද ටිකෙන් ටික අඩුවේ. ප්‍රශ්වාසයේ කෙළවර හිස් තැලකි. හුස්ම රැල්ල නොදැනී යයි. ප්‍රීතිමත් බවක් සහ සුඛයක් දැනේ. ප්‍රීතිමත් බව සහ සුඛය අඩු වී හිස් තැනක සිටී. මේ හිස් තැන තුළ සිටින විට වරින් වර සිටිවිලි මතුවේ. අවකාශය සහ සිටිවිලි අතර දෝලණය වේ. සිටිවිලි අතරින් අවකාශය පෙනේ. සිටිවිලි වල ඇතිවීම හා නැතිවීම පෙනේ. සිටිවිලි අඩු වී අවකාශය තුළ පමණක් සිටී.
යන විදිය හොඳයි. දිගට ওই විදිහටම කරන්න. කිසි වෙනසක් කරන්න දෙයක් නැහැ. ඔක දිගටම කරන්න. දැන් එතකොට ඔය සිතවිලි වල ඇතිවීම නැතිවීම ස්වභාවයේ එන යන ස්වභාවයේ දකිමින් වාසය කරනකොට ඒ අවකාශයේ හිත රැඳෙන කාල පරිච්ඡේදයේ ටික ටික වර්ධනය වේවි. ඒ తත්වය දැන් ප්‍රගුණ කරන්න. ඔව්. නෑ 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 එතන මොකක්වත් දඟලන්න අවශ්‍ය නැහැ. අපිට දැන් බොහොම සාමකාමීව විශේෂයෙන් යමක් නොකර සිටීම තමයි එතෙන්දි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි තියෙන අමාරුම වැඩේ. يعني ඒක තමයි අමාරුම වැඩේ. මොකද අපේ හිත කියන ඕකේ මෙහෙම කරන්න, ඕකේ අරම කරන්න, ඕකේ උදේවය බලන්න, ඕකේ දැන් නැගිටලා යන්න මොනවාම හරි යෝජනාවක් එයා කියනවා. ඉතින් ඒ ඔක්කොම බැහැර කළා. දැන් මේ මොකක්වත් නැහැ. මේ තියෙන தત્ත්වය මට හොඳටම ප්‍රමාණවත්. මට රහත් වෙන්න ඕනෙත් නැහැ, නිවන් දකින්න ඕනෙත් නැහැ, සෝවාන් වෙන්න ඕනෙත් නැහැ, ධානයකක් ඕනෙත් නැහැ. මේ තියෙන தત્ත්වය හොඳටම ඇති කියලා ඉන්න පුළුවන් නම් අන්න ඒක වටිනවා. හොඳයි. තේරුවන් සන්නයි.
ඊළඟ පැනේ අරුණ මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ මේ මට කියන දැන් කියන ප්‍රායෝගික ගැටලුවක් ඉදිරිපත් කරන්නේ මම සම්බන්ධ වෙලා ඉන්න එක ධර්ම ගෲප් එකක ඉතින් සෑහෙන ලොකු ධර්ම ගෲප් එකක් මේ දවස්වල ඕගනයිස් කරනවා මේ පුඩි කියලා සෙට් එකකින්. ඒ වගේම ඒකත් එක්ක සත්‍යත්‍යාවක් කරන්නේ කියලා. මට ඇති වෙලා තියෙන ගැටලුව තමයි මම කොහොමද සංදේවට පිළිත් කියනවා. නමුත් මේ දැන් තියෙන කොවිඩ් තත්ත්වය කොච්චර වැඩි වුණා කියලා එහෙම විශේෂ මරණ බයක් වගේ දෙයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ කරලා අර වගේ සත්‍යත්‍යාවක් කරන්න වගේ විශේෂ මේ බුඩා බලයක් ගන්න පුළුවන් හැකියාවක් කන්නේ වගේ මරණ එක කියන්නේ දැන් ඔය මරණාස්තිය එහෙම කොහොමදක් වඩන නිසා දැන් කොවිඩ් වලින් මැරුණත් එහෙම මැරුණත් දැන් ගොඩක් මැරුණත් ඒ කියන්නේ ඉන්සෙන්සිටිව් ගතියක් හින්දා නෙවෙයි ඒකේ විශේෂත්වයක් තේන්නේ නැහැ එච්චර. ඉතින් එතකොට ඒ වගේ සත්‍යයේදී දැන් මම දිනු කරලා තියෙන යම් කිසි දෙයක් නැති වෙයිද කියලා හිතනවා මම මේක බලින් ඇති කරගෙන මේ සෙත්පැතීමට සම්බන්ධ වීම ගැන නමුත් යම් කිසි කරුණාවක් මෛත්‍රියක් පතුරවන්න පුළුවන් නමුත් අර බය කියන එක වගේ දෙයක් නිසා ඇති වෙන ලොකු වේගයක් ගන්න මේ අවස්ථාවේ හැකියාවක් නැහැ ස්වාමීන් වහන්සේ.
කොහොමත් ඉතින් අපි බය කියන එක උමනාවෙන් හිතේ ඇති කරගෙන ඒ බය පදනම් කරගෙන අපි අදිෂ්ඨානයක් කරා කියලා මාත් හිතන්නේ කිසි වැඩක් තියනවා කියලා. මොකද බය හිතේ ඇතිවීමම කියන්නේ අපි ක්ලේශයක් ඇති කරගත්තා කියන එක. තව හිත ආතතිගත කරගත්තා කියන එක. ඒ නිසා මේ ඇත්තටම මේ අපි බය වුණා කියලා නම් මේකේ ප්‍රයෝජනයක් නැහැ. අපි සතිමත් වීම, ඒ වගේම හිත පුළුවන් තරම් ආතතියකින් තොරව පැවැත්වීම තමයි වටින්නේ. මොකද අපි හිතේ බයක් ඇති කරගත්තා කියන්නේම හිතේ ආතතියක් ගොඩනගනවා. මොකද දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පුළුවන් තරම් ආතතියකින් තොරව හිත පවත්වන්න කියලා. දැන් ඒ වගේමයි ඔය ගිලාන සූත්‍ර වලදී එහෙම බුදුහාමුදුරුවෝ විශේෂව මතක් කරන්නේ මේ ධර්මයේ පිහිට කරගෙන ඉන්න. ධර්මයේ තමන්ට ෂේම භූමියක් කරගන්න, ධර්මයේ දෙවිනක් කරගන්න. සතිපට්ඨානයේ පිහිට කරගෙන ඉන්න, සතිපට්ඨානයේ ෂේම භූමියක් කරගන්න. කියලා අන්න ඒ වගේ ප්‍රකාශයක් එන්නේ. ඒ නිසා අපි සිහියෙන් ඉන්නවා නම්, සිහිය අපේ ආරක්ෂාව කරගන්නවා නම් ඒක වටිනවා. දැන් උදාහරණයක් වශයෙන් අරියවාස සූත්‍රයේදී හිම බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ ඒකාරක්කෝ හෝති. සතා රක්ඛේන චේතසා විහෙරති. මේ එක ආරක්ෂාවක් සහිතව ජීවත් වෙනවා. ඒ මොකක්ද ආරක්ෂාව? සති ආරක්ෂාව. අපි සිහියෙන් කටයුතු කරන්න ඕනේ. මෙතෙන්දී අපි සිහියෙන් ක්‍රියා කළොත් අන්න අපිට පුළුවන් මේ මේ කොවිඩ් නෙමෙයි ඕන දෙයක් ජය ගන්න. ඉතින් මැරෙන එකත් මැරෙවි. මැරෙන එක වළක්වන්න බෑ. නමුත් අපි පුළුවන් තරම් සිහියෙන් කටයුතු කරනවා නම්, සිහිය පවත්වනවා නම්, එතකොට අන්න සිහියෙන් බෙන්ලා දෙවියා මෙතන යා යුතු තැනක්, මේ තැන නොයා යුතු තැනක්. මේක ඇසුරු කරපු යුතු තැනක්, මේක ඇසුරු නොකළ යුතු තැනක්. සිහිය තියෙනවා නම් අන්න ප්‍රඥාවට අවස්ථාව ලැබෙනවා. අපි අසහියෙන් ආතතිගත වෙලා බය වෙලා කටයුතු කරන්න ගියොත් ඉතින් මොකක්වත් කරගන්න බෑ. ඒ නිසා මමත් එකඟ වෙනවා මනතුංග මහත්තයත් එක්ක. අපි බය වෙලා ආතතිගත වෙලා අදිෂ්ඨාන කරන්න ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න ගිහිල්ලා මන් දන්නේ මේ මේ මෙහෙම කියද්දි අනිත් අතෙන්ම තරහ වෙයිද කියලා. එහෙම කරනවට වඩා හිත පුළුවන් තරම් මේ බයකින් තොරව නිදහසේ අනිශ්චිතව පවත්වන්න පුළුවන් නම් ඒකම ලොකට ලෝකයට ආදර්ශ මේ ආශිර්වාදයක් වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ.
එයි ස්වාමීන් වහන්සේ තුර කොහොමද මං කරන හැන්දෑවට කරන කටයුතු මේ පිළි සජ්ජායන කරලා මේ මේ වෙනදක් කරගෙන යන විදිහටම කරන්න. එතකොට විශේෂ ඔය වගේ දේවල් වලට සම්බන්ධ නොවී ඉන්න එක වඩා හොඳයි කියලා වගේ එක හැඟීමක් ඇති වෙනවා. නැත්නම් නැත්නම් සම්බන්ධ වෙලා ඉතර තදින් මානසිකත්වයක් ඇති කරගන්න නැතිව කරන්න පුළුවන්.
ඔව් මාත් හිතන්නේ ඔය දෙකම හොඳයි. ඔව්
හොඳයි. පිරුවන් සරණයි.
හොඳයි.
නැවත අපැසවීමක් කර තිබෙනවා ශ්‍රියා වැරදිලාද නැත්නම්
උදේ හවස පැය පැය වගේ කරනවා, මෙඩිටේට් කරනවා. එතකොට පැයකට වඩා කාලයක් මට ඔන්නම් ඉන්න පුළුවන්.
පැයක් ඇති. ඒ කියන්නේ පරයන්කේදී පැයක් විතර ඉන්න පුළුවන් නම් ඊළඟට සක්මනට යන්න. සක්මනේදී බලන්න සක්මන් කරද්දිත් හිත ඔය වගේ මට්ටමකට ගන්න පුළුවන්ද කියලා. දැන් අතරම සක්මනේදී ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද අපි වැඩක් කරනවානේ. ඇසුත් ඇරගෙන ඉන්නේ. අපි දැන් සක්මන් කර කර තමයි හිත ඒ தත්ත්වේ පවත්වන්න දැන් උත්සාහන්ත විය යුත්තේ. මුලදී ඕනනම් පටන් ගන්න සක්මනේට අවධානයක් යොමු කළා. දැන් තමන් ඔය தත්ත්වයට හිත එන්න යම්සි භාවිතා කරපු ක්‍රමයක් තියෙනවානේ. අපි තුමු ධාතු කර්මස්ථානය කරහා ගිහිල්ලා ආනාපාන සතිය කරහා ගිහිල්ලා නැත්නම් චිත්තානුපසනාව කරහා ගිහිල්ලානේ ඔතෙන්ට එන්නේ හිත. අනේ ඒ දෙයම සක්මනෙත් කරනවා. සක්මනේත් කළා දැන් එතෙන්ට හිත එනවා. ඊට පස්සේ සක්මන් කරමින්ම එහෙම හිත පවත්වන්න පුළුවන්ද කියලා උත්සාහන්ත කරලා බලන්න.
සංස්කරණය
කරන්න නැතුව ඉන්න තමයි අවශ්‍ය දෙන්නේ. අවශ්‍ය. අනහරි. ඔව්. සක්මනිකන් ඔහේ යනවා නිකන් රොබෝ කෙනෙක් යනවා වගේ යනවා. හිත හැබැයි යටිපතුලවත් අල්ලලා නැහැ. එහෙමයි
සම්මා.
හොඳයි. හොඳයි. පෙරවන් සම්මායි.
තව කෙනෙක් අතැසවීමක් කර තිබෙනවා ස්වාමීන් වහන්සේ බොහන්සේට කාලයක් වෙයිද?
ඔව්. තියෙනවා. අපි මේකෙන් අවසන් කරමු හැබැයි.
එහෙමයි. මහේෂා ඔබට අවස්ථාව ලැබෙනවා කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්තුති ස්වාමීන් වහන්සේ. මේ දැන් අද කතා කරා මේ කිප දෙනේ ප්‍රශ්න ඇහුවා මොකුත් නැති ස්වභාවයේ ඉන්න එක ගැන. දැන් දවසේ අනිකුත් පරයන්කේ හරි වෝකි මෙඩිටේෂන් එකේ හරි නැතුව අනිත් වෙලාවල් වලට අපිටම දැන් කවුරු හරි මොකක් හරි දෙයකට එනවයි කියලා ඒ මනුස්සයා පරක්කු වෙනවා නම් අපිට විනාඩි 5-10ක් තියෙනවා නම් ඒ වෙලාවට ඊගාවට වැඩක් කර කර ඉන්නකොට නිකන් කම්මැලි වෙන වෙලාවල් වලදී මේ ප්‍රේක්ෂකක් ඕන වෙලාවට එහෙමත් ඒ ටක් ගාලා එතන ඒ දැන් අපි පරියක්කක නම් අපි අනුපිළිවෙලටනේ ටිකක් යන්නේ දැන් මං ඉඳගෙන ඉන්නවා කියලා හිතනවා ඊගාවට එක්කෝ ආනාපාන සතියකට හරි එහෙම නැත්නම් විපස්සනාවකට හරි ගිහිල්ලා ඊට පස්සේ මේ ඒ බ්ලැන්ඩ් සිටුේෂන් එකට යන්නේ මන්දම එහෙමයි මම යන් පිළිවෙල. නමුත් අර වගේ අවස්ථාවල දැන් ඩේ ටයිම් එකේ හිතුණා මම මට මේ වෙලාවෙ කරන්න දෙයක් නැහැ ඒ හින්දා මම හදන්න දෙයක්
අනහරි ඔව්
කියලා එහෙම ගිහිල්ලා ඉඳලා ඔන්න ඉතින් එනවා පහු ඒ වෙලාව හරි යාම කර්මංශය ආවම හරි
හරි
එනවා. එහෙම කරන්න
කමක් නැහැ කමක් නැහැ කිසිසේත්ම කමක් නැහැ. කියන්නේ දැන් අපි ක්‍රමයක් කරහා ප්‍රතිපදාවක් කරහා භාවනාවක් කරහා අපි මේ ස්වභාවය හඳුනාගත්තා. ඉතින් ඒකේ අපි හොඳට කටයුතු කරන්න ඒක නිකන් හිතේ රෙජිස්ටර් වෙනවා. ඒක හිතේ හොඳට ඒ தත්ත්වයේ හිත හඳුනා ගන්නවා. ඊට පස්සේ ආයි අර මූලික ප්‍රතිපදාව හරහා නොගිහිල්ලත් දැන් හිතේ මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය කිව්වා වගේම ආයර ඔක්කොම ටික නොකලට කමක් නැහැ ටක් ගාලා මෙතෙන්ට දාන්න පුළුවන් නම් දැන් හිත දාන්න එතෙන්ට.
හොඳයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි.
හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අපි අද පැය මම හිතන්නේ දෙකහමාරක්කට ආසන්න කාලයක් අපි සාකච්ඡාවේ ඉදලා තිනවා. ධර්මදේශනාවක් ඇහුම්කන් දීලා තිනවා. ඉතින් අපි මේ අන්දමින් අද රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසින්තු වන්දිතු වරං. චාරිපුත්තාති තේරානං ආගන්තං පටිපාටියා සතා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමයි. සාදු සාදු සාදු.
හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.